అనుపగమ్మశీలగా దర్శనైన సంపన్నో కామేసు వినయ గీతం మహిజాతు గర్భశయ్యం నవేపోతే దిట్టించే అనుపగమ్మ శిలవ లేకపోతే సిల్వత నిత్యా దృష్టి ఒకటి నొప్పని అనుపగమ్మ శిలవ దర్శనైన సంపన్న దర్శనకి యుక్తన కామేసు వినయ గీతం కామేతీన కామ్యాన్హితీన తన్హావ కేంద్రకమ హిక్మంత పొడువా నైజాతు గబ్బ సెయ్యం పునరేతి నవత మా కుసకటే ఇది సిల్వత సిల్వత్వైన కెనా మిథ్యా దృష్టి నొప్పమైన దర్శనేకి సిల్వత్వైన యాగ శీలే దర్శనకి యుక్త ఎక్కక నన్ను యాత పొడువా మే కామే తీన తన్హావ నటికటు నవత మా కుసట నొప్పమైన తత్వట పత్తేంటి ఏ కన్నే ఎక్కువ రహత్ హరి అనాగామి హరి వినో అనాగామి మౌకుశకట పెమినీ రహత్ ఉన్నత్ మౌకుశకట పెమినీపోతే దిక్తించే అనుపగమ్మ తినకపోతే దృష్టి ఒకటి నూతమైన తిన కారణ బలన్నో దృష్టి ఒకటి నొప్పమైనందు పులవంకమ తిని దర్శనకి యుక్తను దర్శనకి యుక్త ఎందు తిని దిట్టి ఒకట నొప్పమను తప్పింది ఇప్పుడు బలము దాన్ని దిట్టి ఎక్కినకొట దిట్టించి అనుకోగమ్మకి దృష్టి ఒకటి నొప్పమైన దృష్టి ఎక్కినా తున్నా కారే సగ్గావరణ మగ్గావరణ వెన దిట్టి ఎక్కినో సగ్గావరణ వెన మగ్గావరణ వెన దిట్టి ఎక్కినో సగ్గావర్ణది మగ్గావర్ణది నూన దిక్కి అర్థనగ దిక్కి ఇక్కడ తునకట వెళ్ళిన కాకపోతే సగ్గావర్ణ కీలక అన్నీ స్వర్గ దివ్యలోకి రక్మలోకి వగే సుగతీయటకీన సగ్గావర్ణ మగ్గావర్ణ కీలక అన్నీ మార్గే లోకోత్తర మగ ఆవరణ స్వర్గే మార్గే దిక్కం ఆవరణ తిట్టి అక్తిను ఏకటమై దశవస్తుక నిత్యాధిత్యకుల నీత నిత్యాధిత్యకులకే నక్తి భిన్నం కీలకే దుందే విపాకనత్ మహాయాగి అంగ విపాకనత్ కుడాయాగి అంగ విపాకనత్ ఇకపోతే మగటి ఉపకార కలాట విపాకనే పియాట ఉపకార కలాట విపాకనే కుశల కుశల కారుణ్యంగే విపాక నహ మిలోయిందం పరలోట ఏమాక్నే పరలోయిందం మిలోయిందం పరలో ఏమాక్నే పరలోయిందం మిలో ఏమాక్నే ఇకపోట మిలో పరలో దిక్కమ జన అవబోధి కరగన లోకి దేశన శ్రమణ రాత్మయోమి లోకినే ఓపుపాతికి సత్తు లోకినే ఇలా అతి కరగన్న దృష్టి దృష్టి ఎటుకైనా నిత్య దృష్టి ఎక్కడికైనా నియత నిత్య దృష్టి నియత ఇక నియత ధరణ ముఖాదు సత్ర అపాయత నియత ఏ దృష్టి ఎక్కినట్టునా ఇక్కడికేనో సగ్గావర్ణది మగ్గావర్ణది అనేది దిట్టికి ఇంకేనో సగ్గావర్ణను అయిన మగ్గావర్ణ అయిన దిట్టి అక్కడైనా ఎక్కడన్నా ఏ దృష్టి అయితే స్వర్గ ఏకాన్ని దివ్యలోకి బ్రహ్మలోకి ఆవరణవే నేనే నమ్ము నివం మగ ఆవరణ మగ్గావరణ ఏకత్వమై అత్తి భిన్నం అత్తిటం అత్యుతం కేలా దుందే విపాక తీయను కుడాయాగి అంగ విపాక తీయను మహాయాగి అంగ విపాక తీయను మవతి ఉపకార ఉపస్థాన కలుప్తి ఇకటి విపాక తీయను పియాట ఉపస్థాన ఉపకార కలుప్తి పాక తీయను కుశల అకుశల కారుణ్యాంగి వినవిన విపాక ఇంటి విన తీయను ఇకపోతే మిలోయిందం పరలు ఏమ కుట్టియను పరలోయిందం మిలోట ఏం కుట్టియను ఇకపోతే మిలో పరలు దిక్కమ జన అవబోధ కరగన లోకి దేశన కరణ బ్రాహ్మణి విన్ను සමාන්තරකම උපපාතික සත්තු ඉන්නවා කියලා කියන එක වෙන දෘෂ්ටියට කියනවා සග්ගා වර්ණ නොවන මග්ගා වර්ණ වන දිට්ඨිය කියලා. ඒකට කියනවා සාසත් දෘෂ්ටිය කියලා. මුදු මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, කුසල කුසල දීපාසයක් තියෙනවා කියන නිසා එයා කුසල කුසල කළා පරලොව යන්න සාවත් වෙනවා. කම්මසලකම්. එතකොට සග්ගා වර්ණද මග්ගා වර්ණද නොවන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියට ස්වර්ගයවත් මාර්ගයවත් ආවරණය වෙන්නේ නැහැ. ඉතින් සක්කාය දිට්ඨියට ස්වර්ගය හරි මාර්ගය හරි ආවරණය වුණොත් සක්කාය පුක්කෝ සක්කාය දිට්ඨිය විත් නිසා මම නිවන් දකින්න හේව බැරි වෙනවා. ඒ කියන්නේ මග උපදින්න තිස්සල ඒක ආවරණය වෙලා නැහැ. ඒ හින්දා සක්කාය දිට්ඨිය කියන එක සග්ගා වර්ණත් නැහැ, මග්ගා වර්ණත් නැහැ. එතකොටවත් මාර්ගයෙන් දුරකට යුතුයි. ලෝකෝත්තර මාර්ගයෙන් ඒ දෘෂ්ටිය දුරු කරන්න ඕනේ. එතනදී දෘෂ්ටියකට නොපමණ කියනකොට අපි දැනගන්න ඕනේ මේ දෘෂ්ටි තුනක්. ඒ වගේම ඒ දෘෂ්ටි ඇති වෙන හැටි, ඒ තියෙන තැන. ඒක තමයි මම කියුවේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක මම ගොඩක් විස්තර කරන්නේ නැහැ. නමුත් සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි ගැන පොඩ්ඩක් විස්තර කරන්නේ. සක්කාය දිට්ඨිය තමයි සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන දිට්ඨිය. ස්වර්ගවත් මාර්ගවත් ආවරණය වෙන්නේ. එතකොටවත් මාර්ගයෙන් සෝවාන් මගින් ප්‍රහාණය කළ යුතු ධර්මය. ඒක සෝවාන් මග උපදවාගෙන සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් තමයි මොකද සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. ඒ පංච උපාදානස්කන්ධය ආරම්භය ඇති කරගන්න දිට්ඨියට රූපේ ආත්ම වශයෙන් නැත්නම් රූපේ අසුරු කරගෙන ආත්මේ තියෙනවා, ආත්මේ අසුරු කරගෙන රූපේ තියෙනවා, රූපේ නිසා ආත්මේ පවතිනවා කියලා මේ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ ආරම්භය ඇති කරගන්න දිට්ඨියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට සක්කාය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයට නම. හරි කිව්වට
ගියනේ නෑ නෑ තායි.
සක්කාය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයට නමක්. ඒ පංච උපාදාන ස්කන්ධය ආත්ම වශයෙන් ගන්න එක තමයි දිට්ඨිය. ඒක මෙහෙම දකින්නේ. සක්කාය නැත්තම් පංච උපාදානස්කන්ධය දකින්ද ඇහැට පේන අවස්ථාව. අපි කියමු චක්කු සම්පස්ස අවස්ථාව තමයි සක්කාය කියන්නේ. සෝත සම්පස්ස අවස්ථාව සක්කාය. ගහන සම්පස්ස අවස්ථාව සක්කාය. ජීවහා සම්පස්ස අවස්ථාව සක්කාය. කාය සම්පස්ස අවස්ථාව සක්කාය. මනෝ විඥාන ධාතු සම්පස්ස අවස්ථාව සක්කාය. එතකොට මේ සක්කාය කියන තැන පංච උපාදාන ස්කන්ධය කියන තැන විපාකය. ඒකේ දැන් කෙලෙස් එහෙම නැහැ. රාග දේශ මොහ නැහැ. ඒකේ කුසලත් නැහැ. අලෝභ දේශ මොහ කුසලත් නැහැ. ඒකට කියනවා අව්‍යා කුත කියලා. විපාක අව්‍යා කුත කුසල අකුසල වශයෙන් ගන්න බෑ. මොකද මේ සක්කාය කුසල් වුණොත් මේ ආරම්භ අකුසල් කරගන්න බැරි වෙනවා. අකුසල් වුණොත් කුසල් කරගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න දැන් චක්කු සම්පස්ස අවස්ථාව දකින්ද සක්කාය හැටියට හැම වෙලාවෙම ධිට්ඨිය දකින්ද ජවං කියන මට්ටමේ. දැන් අපි ගන්න චිත්ත විදියක් ගත්තාම චිත්ත විදියක් ගත්තාම ආලයි චිත්ත සංධාතනෙ චිත්ත විදියක චක්කු සම්පස්ස අවස්ථාව තමයි සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ. ඊට පස්සේ සම්පටිච්චෙන හිත, සම්තිරණ හිත, උත්පන්න හිත, ජවං කියලා කියනවා. මේ තමයි ධිට්ඨිය ඇති වෙන මට්ටම. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයට නැත්නම් සක්කාය ආරම්භය ධිට්ඨිය නැති කරගන්න බෑ ලෝකෙ කිසිම කෙනෙකුට. සක්කාය ඇතුලේ ඉඳගෙන කිසිම කෙනෙකුට බෑ සක්කාය දිට්ඨිය නැති කරගන්න. මොකද ජවම් මට්ටමට එනකොටම සක්කාය දිට්ඨිය ඇති වෙනවා. මේ රූපය ආත්ම වශයෙන් ගන්න කෙලෙස ඇති වෙනවා. එතකොට මෙතනදී කාරණාවක් හොඳට අපි දකින්න තෝරන්නේ මොකද්ද? මේ සක්කාය කියන තැන විපාකයක්. පංච උපාදානස්කන්ධයක් කියලා කිව්වත් විපාක කියලා කියනවා, සක්කාය කියලා කියනවා, අව්‍යාපෘත ධර්මයක් කියලා කියනවා. මේ ඔක්කොම චක්කු සම්පස්ස අවස්ථාව. මේ චක්කු සම්පස්ස අවස්ථාව මමුලින් මතක් කළා, කුසල එහෙම නෙමෙයි, අකුසල එහෙම නෙමෙයි. ඒකටයි අපි අව්‍යාකෘත කියලා. අව්‍යාකෘත කියලා කිව්වේ ව්‍යාකෘත නොකරන ලද, නොකියන ලද. මොකක්ද? කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් නොකියන ලද ධර්මයක්. එහෙනම් ඒකට කියන විපාක අව්‍යාකෘත කියලා. මොකද කුසල අකුසල නොවන ක්‍රියාධාර කියලා කොටසකුත් තියෙනවා. ඒ නිසායි විපාක කියලා නම් කරන්නේ. එතකොට මේ සක්කාය ගත්තාම චක්කු සම්පස්ස අවස්ථාව අවසන් වෙන්නකොට ජව. එතකොට ඒ පංච උපාදානස් කියන උපාදානස්කන්ධය කියන මට්ටම, සක්කාය කියන මට්ටම, විපාක කියන මට්ටම දකින්න ඕනේ. ඔය මට්ටමේදී අපි මුකුත් දන්නේ නැහැ. සිහි නැති කළ, නිර්වින්දනය කළ කෙනෙක්ව සිහි එනකොට, නැගිටිනකොට එයා මුකුත් දන්නේ නැහැ. ඒ සිහි නැති වෙලාවේ හිටපු වෙලාවේ ඒ වගේ මේ සක්කාය කියන මට්ටමේදී අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපි දන්න මට්ටමට තව පැත්තකින් ඔය සක්කායට තව නමක් ගන්න දකින්නවා. දකින්න බව, පෙනෙන බව, ඇහෙන බව, ගඳු සුවඳ දැනෙන බව, රස දැනෙන බව, ස්පර්ශ දැනෙන බව. එතකොට යමක් අපිට පෙනෙනවා කියන, දැනෙනවා කියන මට්ටමේදී, විපාක මට්ටමේදී අපි ඒ දේ දන්නේ. අපි ඒ දේ දන්නේ. දැකපු දේ ආරම්භය දැනගන්න මට්ටම, අපි දැනගන්න මට්ටම එන්නේ ජවන් වලින්. දැනගන්න මට්ටම එනකොටම කර්ම. එතකොට ලෝකේ විපාකේ විපාකෙන් අවසන් කරන්න කිසිම කෙනෙකුට ලෝකේ බෑ. දකින දේ ආරම්භය දන්න මට්ටම එනකොටම කර්මයි. කර්ම නොවන මට්ටමේදී දකින දේ දන්නේ නැහැ. අහන දේ දන්න මට්ටමට එනකොටම, ඒ කියන්නේ අහන දේ ඇහෙන දේ ආරම්භය කුමන විදිහකට හරි අපි දන්නවනම්, මේ කන කියන්න හරි, සද්දේ කියන්න හරි, සෝත විඥානේ කියන්න හරි, දහමක් වශයෙන් හෝ අදහමක් වශයෙන් හෝ ඇහෙන දේ ආරම්භය මොනවාම හරි දෙයක් කියනවා නම් දන්න මට්ටමට අපි එනකොට ඒක කර්මය. එතකොට විපාක මට්ටමේදී ඒක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥාන වගේ මට්ටමේදී, සෝත විඥාන වගේ මට්ටමේදී අපි දන්නේ. අපි දන්න මට්ටම කියලා කියන්නේ හැම වෙලාවෙම චිත්ත විචයක ජවන් කියන මට්ටමට ඇවිල්ලා ඒ එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවර. ආපහු කර්ම රැස් වෙනවා. එතකොට වෙන දේරෙන්න ආයේ ක්‍රමයක් ඇත්තෙම නැහැ. වෙන දේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ලෝකයට විපාක කර්මයකට විපාකයක් ලැබෙනව නම් විපාකේ අවසන් වෙන්න කර්ම වෙලා. ආපහු කර්ම රැස් නොවි විපාකයෙන් අවසන් කරන්න ලෝකෙට ක්‍රමයක් නැහැ. එහෙම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නෙත් නැහැ, පහළ වෙන්න ඕනෙත් නැහැ. ඇයි ලෝකෙට පිටක් කරණක් තියෙනවද? කොහොම හරි මිදෙන්නේ. දැන් මෙතනදී සිහිනිතිකල කෙනෙක් මට්ටමේ අපි ඉන්නේ. අපි කියන්නවත් දන්නේ නැහැ. විපාක මට්ටම ගත්තාම කිසිමම දෙයක් දන්නේ නැහැ. දන්නේ නැති මට්ටම. ඔකෙදි මං කියේ දැන් ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා නම් චක්කු විඥානයේ ඒ දෙන නිසා උපදිනකොට මේ චක්කු විඥානයේට කිසිම දෙයක් විඤ්ඤාය වෙන්න බෑ දැනගන්න බෑ අබ්බිනිපාත මාත්‍රය හැර. ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන ධර්මතාවය ඒ කියන්නේ පෙනෙන බව නිර්මාණය කිරීම හැරෙන්න ඒක දැනගන්නවා කියන ලක්ෂණයක් පෙනෙන දේ දැනගන්නවා කියන කාරණාවක් ඒ හිතට බෑ. කණ්ණාඩියක් තිබ්බහම කණ්ණාඩියේ ඉදිරියේ තියෙන වස්තුව කණ්ණාඩියට වැටෙයි. කණ්ණාඩිය දන්නේ නැහැ මේ වස්තුව ඉදිරියෙන් තියෙන වස්තුව මාතුල දැන් පිළිබිඹු වෙලා තියෙනවා කියලා. ඒ වස්තුව දන්නේ නැහැ මගේ ඡායාවක් දැන් කැඩපතේ තියෙනවා කියලා. නමුත් ඉදිරියෙන් තියෙන වස්තුවේ පිළිබිඹුව කැඩපතට වැටෙනවා. ඒ වගේ ඇස් චක්කු විඥානේ උපන්නාම ඉදිරියෙන් තියෙන රූප එක ඡායා මාත්‍රයක් චක්කු විඥානේ යට ඒකෙන් රූපය පෙනෙනවා කියන දර්ශනේ දෙයි. දැන් මේ ඉදිරියෙන් තියෙන රූපය පෙනෙනවා කියලා චක්කු විඥානේ දන්නේ නැහැ. ඒ රූප දන්නේ නැහැ මම දැන් චක්කු විඥානේ හිතට මාව පේනවා කියලා. මේ හිත දන්නේ නැහැ දැන් මට රූපයක් පේනවා කියලා. කණ්ණාඩියක ඡායාව වැටලා වගේ පේනවා කියන සිද්ධිය නිර්මාණය වෙන්නේ ඒ හිත ගෑවලා. පේනවා කියන සිද්ධිය තේ හිත ගෑ වෙලා නම් පේන දේ දැනගන්නවා කියන සිද්ධියක් බෑ කියලා. දැන් අද අපිට පුළුවන්කම තියෙනවා පේන දේ දැනගන්න. නමුත් පේන්නේ මොකේද? හිත දෙකක් නැන්නේ කැමරා දෙකකින් අල්නවා වගේ කැමරා දෙකක් අල්නවා වගේ පේනවා කියන සිද්ධිය එක සිතකින් පේනවා තව සිතකින් දැනගන්නවා. එතකොට හිත දෙකක කෘත්‍යයක් වුණා. මෙතනදී පේන බව දැනගන්න සක්කාය හැටියට දැනගන්න බව දැන හැම වෙලාවම දකින දිට්ඨිය හැටියට. පෙනෙන දේ සහ දැනගන්න දේ එකක් නෙමෙයි. පේන දේ විපාකයේ කාට සමානයි නමුත් දැනගන්න දේ වෙනස්. ඔකට මම අර උපමාවක් කිව්වේ කවුරු හරි දැන් උපාසක කෙනෙක් ඉන්නවා නම් ඒ ඉන්න කෙනාව මෙතන ඉන්න කාටත් ඔක්කොම එක විදිහටම පේනවා. නමුත් දැනගන්න ක්‍රමය වෙනස්. එක්කෙනෙකුට දැනගන්න පුළුවන් මේ උපාසක මහත්තයා කියලා. මේගේ අපේ තාත්තා කියලා දැනගත්තයි. මේ සීයා කෙනෙක් කියලා දැනගත්තයි. මේ මාමා කෙනෙක්, මේ අයියා කෙනෙක් කියලා දැනගත්තයි. එතකොට නමුත් පෙනෙන දේ තුල නානත්වයක් නැහැ. පෙනෙන බව එකමයි. දැනගන්න බව වෙනස්. එතකොට මෙන්න මේ පෙනෙන දේ දැනගන්නවා කියන කාරණාවේදී පෙනෙන තැන දකින්න ඕනේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. සක්කාය. කුසල කුසල නෝ අව්‍යාකෘත මට්ටම. විපාක මට්ටම. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි කිසිම දෙයක් නොදන්න අපේ දැනුමට නාපු මට්ටමක්. කිසිම දෙයක් පුරාණ කර්මය කර්මෙන් ඉවර වෙනවා කියනකොට ආයතන ටික මේ අපි ජීවත් වෙන බව අපි දන්නේ කියනවා. ඒ මට්ටමටයි තියෙන්නේ. චක්කු විඥාන කියන මට්ටම අපි දන්නවද? දන්නේ නැහැ. එතකොට විපාකයේ ඉච්චරයි. දන්න මට්ටමට ආවනම් මේ ආයතන හරහා ඒ කර්මමයි ජවන් වෙලා. එතකොට විපාකයේ කියන ටික අර මම රවකු රූපමාවක් කියන්නේ අර වකුගොළු රූපමාවක්. අර පුංචි ළමයෙකුට වකුගඩුවක් කියලා එකක් තියෙනවා නම් ඒ ළමයා වකුගඩුවක් මට තියෙනවා කියනවත් මට වකුගඩුවක් නැහැ කියනවත් වකුගඩුව අනිත්‍යයි කියනවත් මොකෝත් දන්නේ නැහැ. නමුත් Tamanට ඒ ගැන කිසිම අදහසක් නැහැ. එහෙම දැනුමක් Tamanට නැහැ. Tamanට එහෙම දැනුමක් නැහැ කියලා ඒ කැලිටි කෙන තියලා නැහැ. ඒකෙන් ජීවිතේ භෞතික දෙකෙන්න ඕන තියෙන කෘත්‍ය ටික කරනවා. Tamanට ඒකෙන් නිමිති නැහැ. දැන් ඒ ළමයා වකුගඩුව ගැන හිතන්නවත් කියන්නවත් කරන්නවත් දන්නේ නැහැ. පොඩි ළමයා හිතන්නවත් කියන්නවත් කරන්නවත් අනිත්‍යයි කියලා බලන්නවත් දන්නේ නැහැ. එයාගේ ලෝකේ හොකුමුළු කියලා එකක් නැහැ. පුංචිම ළමයෙක් ගත්ත. එහෙම දන්නේ නැතිනම් වකුගඩුවත් එහෙනම් නැහැ. එකක් දියවලා යනවා. එහෙම වෙන්නේ නැහැනේ. ඒ අන්න ඒ නොදන්න මට්ටමේ එයා නොදන්න මට්ටමේ සිහි කරන්වත් බැහැ. ඒ ළමයට වකුගඩුවක් ගැන සිහි කරන්වත් බැහැ, හිතන්වත් බැහැ, කියන්නවත් බැහැ, කරන්වත් බැහැ. හිතන්ද කියන්ද කරන්න බැරි මට්ටමක තමයි විපාකකේ ලක්ෂණය. තේරුණනේ? හැම විපාකයක්ම එහෙමයි. ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද රූප විඥාන කියලා හරි තියෙනවනේ විපාක මට්ටම අපි හිතන්දවත් කියන්දවත් කරන්දවත් දන්නේ නැති මට්ටම්. ওই පොඩි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහෙක් කපන දිහා බලලා හරි වීඩියෝ පටයකින් බලලා හරි මේ තමයි වකුගඩුව මේ වකුගඩුව හරක් කඩ මෙහෙමයි කියලා ඔන්න දැනුමක් ඇති වුණොත් දැන් එයා වකුගඩුවක් ගැන දන්නව වකුගඩුව අනිත්‍යයි කියන්න දන්නව මේ තමයි නවකාරණ දැන් එයා හිතාගන්න මේ වකුගඩුව තියෙනවා තියෙන වකුගඩුව ගැනයි දන්නේ කියලා ඔය දැනුම තිබුණත් නැතත් වකුගඩුව තිබුණානේ දැන් මේ අලුතෙන් අනිත්‍යයි කියලා හිතන්න හරි වකුගඩුවක් ගැන දැනුමක් Tamanට ආවනම් මේ තමයි නව කර්ම දැන් හිත ඒක කර්ම පෙන්වන්නේ හිතින් කියින් කියින් කියලා නව කර්ම හැටියට දැන් වකුගඩුව ගැන යාට හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් මේ ටික මේ තියෙන වකුගඩුවට අයිති නෑ තියෙන වකුගඩුව දිය වෙන දවසට අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන ටික තමයි මේ ඒ වගේ මෙතෙන්දී හොඳට දකින්නේ ඒක මං ගත්තේ ඒ පුංචි ළමයා කිසිම දෙයක් දන්නේ නැති නිමිති නැති තැනක හිටියා වගේ විපාක ටිකේ ස්වභාවය තමයි විපාක ටිකෙන් අවසන් වෙනවා නම් ඒකේ නිමිති අපිට හිතින්ද බැරි කෙනක 18 ධාතුයේ ඒ කියන්නේ දැනට අපිට තියෙන ස්පර්ශ ආයතන හයේම ස්වභාවය විපාක මට්ටමින් පවතින. එතකොට මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න කියන මේ ස්පර්ශ ආයතන හයේ මොනවාම හරි දෙයක් දන්න මට්ටමට අපි එනවනම් ආවනම් ඒ චිත්ත වීතියක ජවම් මට්ටමට ඇවිල්ලා ඒ කියන්නේ දික්තිය මට්ටමට ඇවිල්ලා කර්ම දැන් මෙන්න මේ චක්‍රයෙන් මිදිලා යන්න මොන විදිහටවත් ක්‍රමයක් නැහැ. ඕක තමයි බුදුහාමුදුරුවෝ මේ මදුපිණ්ඩික සූත්‍රයේදී මහකමත් කත්තයන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසෝ පපංච සංඥා සංකා සමුදා චරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේ. ඒකෙත් එන්නනවා ඇහත් රූපයත් චක්කු ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා තුන් දෙනාගේ එකතු වූ ස්පර්ශය. පස්සපච්චය වේදනා ස්පර්ශපත්ති වේදනාව වේ. යම් වේදේති තං සංඥානති යමක් විඳිනන් ඒක හඳුනනවා. යමක් හඳුනායි නම් ඒකට කල්පනා කරනවා යං සංජානාති තං විතක්කේ. එතකොට යමක් හඳුනුවොත් ඒකට කල්පනා කරනවා යං විතක්කේති තං පපංචේති. යමක් කල්පනා කරයි නම් තං පපංචේති ඒමයි ප්‍රපංචේ. ඒ ප්‍රපංචය යම් ප්‍රපංචේති යමක් ප්‍රපංචනං තතෝ නිදානං. ඒ මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන්ම ඇහින් බලා දත යුතු රූපයන්ගෙන් පුරුෂය යටත් කරනවා. හරිද? උන්වගේ කාරණාවේදී හුදුවට පෙන්නනවා ඇහැ ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කු විඥානය ඇති කල්ලි ස්පර්ශයයි පැනවීමක් වෙයි කියන. එතකොට මෙතන මේ තුන් දෙනා එකතු වුණාම ස්පර්ශය යන පැනවීම නම් ඒක කියන වෙනස් කරන්න බෑ. ඇහැ තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඤ්ඤාණයක් උපන්න දැන් ස්පර්ශය තාම නැහැ. ස්පර්ශ වුණේ නැහැ කියලා කියන්න බෑ. පැනවීමක්. ඒ තුන් දෙනා ඇති තැන ස්පර්ශය යන පැනවීමක් වෙයි. යමක් ස්පර්ශ වුණොත් වේදනාව වේයයි යන මේ පැනවීමක් තියෙනවා. එතකොට ස්පර්ශ වුණොත් ස්පර්ශය තියෙන නම් වේදනාව නැහැ කියලා කියන්න ස්පර්ශ වුණොත් වේදනාව වේයයි යන පැනවීමක්. යමක් වින්දුත් ඒ හඳුනනවා යන මේ පැනවීමක් කියනවා. අරමුණ විඳ නමුත් ඒක හඳුනන්නේ නැහැ කියලා කාරණාවක් නැහැ. යමක් හඳුනුවොත් ඒ විතර්කණය කරනවා, ඒට හිතනවා කියන මේ පැනවීමක්. හරි, යමක් හඳුනන නමුත් හඳුනපු දෙයට හිතන්නේ නැහැ කියලා එකක් දැයි. යමක් හිතුවොත් එය ප්‍රපංචයි යන මේ ප්‍රපංච කුට්ටාසයාගේ පැනවීමක් කියනවා. එතකොට මේක දැන් හොඳට බලන්න, අතරමඟදී නතර කරන්න එහෙම බෑ මොකද, කඩන්න එහෙම මොකද බෑ. ඇහැ තිබුණොත් රූප තිබුණොත් ස්පර්ශය වෙලා, ස්පර්ශ වුණොත් විඳලා අරමුණ, විඳ හඳුනලා හඳුනුවොත් කල්පනා කළා, කල්පනා කළොත් ප්‍රපංච වෙලා. ඔන්න ඕකයි කියන්නේ. ඒක දැන් අතුවාවක රූප තහිර කළ දා චක්කුම් පටිච්ච රූපේ උපයි චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදි තන් සංජාති කිව් මේ ටික දකින්න කියනවා චක්කු සම්පස්ස අවස්ථාව. ඊට පස්සේ යම් සංජානති තම් විතක්කේට කියපු ටික දකින්න කියනවා සංකීර්ණ උත්පන මට්ටමේ. යම් චේතින් තම් පපංචේතේ කියපු ටික දකින්න කියනවා ජවං. එතකොට දැන් අතනින් මදුපිණ්ඩික සූත්‍රයෙන් පෙන්නවා මෙහෙම වුණොත් මේ ප්‍රපංච වීම පැනවීමක් කියලා කියවන්නේ. එතකොට ඒක කිව්වේ ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කුඥාන උපදිනවා, එහෙම වුණොත් ස්පර්ශයේ විඳුත් අරමුණ හඳුනනවාම, හඳුනුවොත් ඒකට ලෝකෙ හිතනවාමයි, හිතුවොත් ඒක ලෝකෙට ප්‍රපංචමමයි. ඒ කියන්නේ කර්ම රස් නොවි ආපහු ඇහැ පරිහරණය කරන්න ක්‍රමයක් නැහැ ලෝකෙට. ඒ කියන්නේ විපාක මට්ටමින් අවසන් වුණොත් ලෝකයක් නැහැ. විපාක මට්ටමින් අවසන් වුණොත් පුරාණ කර්මයක හදාගත්ත විපාකයේ අපි නොදන්නා මට්ටමේ නම් තියෙන්නේ. ඒකට අලුතින් අපි දන්නා මට්ටමකට ආවේ නැහැ කියලා කියන්නේ. දකින්න දේ ආරම්භය, ඇහැ ආරම්භය, චක්කු ඥානෙ කියන දේ ආරම්භය, හිතන්න කියන්න කරන්න අපි දන්නේ නැති මට්ටමක් වුණොත් කර්ම නැහැ. ඒකෝ කර්ම නැති වුණොත් කර්ම නැත්තම් ලෝකෙ ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ විපාකයේ විපාක මට්ටමෙන් අවසන් වෙනවා නම් ලෝකෙ නිරුද්ධ වෙනවා. ලෝකෙ නිරුද්ධයි. යම් වෙලාවකදී ඇහැයින් යමක් දැක්කොත් දැකපු දේ අරඹය අපි දැනගන්නකොට, අපේ දැනුමට එනකොට, අපි දන්නවත්තමට පත් වෙනකොට ඒක කර්මයමයි. ඒ නිසා ලෝකෙ බේරලා යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. දැන් දැක්කා ඇහැ තිබුණොත් රූපය තිබුණොත් චක්කු විඥානය තිබුණොත් ස්පර්ශ වෙනවම, ස්පර්ශ වුණොත් විඳිනවම, විඳ හඳුනනවම, හඳුනුවොත් කල්පනා කරනවම, කල්පනා කළොත් ප්‍රපංචමයි. දැන් මේ චක්‍රය ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඇහැ පරිහරණය කරමින් කර්ම රත්නෝ ජීවත් වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. කන නාසය දිව ශරීරේ පරිහරණය කරමින් ජීවත් වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. එතකොට මෙන්න ඒ කියන්නේ සක්කාය පරිහරණය කරන්ද දැ දික්තියකින් තොරව ලෝකෙ තුල ඉඳගෙන අපි දික්තිය අනුපගම්ම කියනකොට හොඳට දැනගන්න ඕනේ දික්තිය කියන එක. දික්තියකට නොපැමිණේවා කියනකොට දික්තිය කියන එක මොකද්ද? ඒ දික්තියට අපි හසු වෙන්නේ කොහොමද කියන ටික දැනගෙන තියෙන්න ඕනේ. සක්කාය කියලා කිව්වේ, පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ මේක දික්තිය එහෙම නෙමෙයි. මේ ස්කන්ධ ටික සක්කාය. මේ ආරම්භය ඇති කරගන්න ධිට්ඨිය තමයි සක්කාය ධිට්ඨිය. ඒක හැම වෙලාවෙම වෙන්නේ ජව මට්ටමට එනකොට. ඒ කියන්නේ සක්කාය කියන එක දකින්න පෙනෙන බව ධිට්ඨියේ දකින්න දැනගන්න මට්ටම. පෙනෙන දේ දැනගන්න මට්ටම එනකොට කියන්නේ කාටද පුළුවන් පෙනෙන දේ දැන නොගෙන ඉන්නේ? අපිට හැම කෙනෙකුටම පෙනෙන දේ දන්නවා කියලා කියන්නේ. මේ ධර්මතාව දෙකක් පෙනේ මං අර කිව්වේ ඒකයි පෙනෙන බව කාටවත් පොදි දැනගන්න බව වෙනවා. දැනගන්න ක්‍රමයේ තියෙනට වෙනවා. ඒකෙන් හොඳට දකින්න දැනගන්න බව පෙනෙන බව නෙමෙයි පෙනෙන බව දැනගන්න බව නෙමෙයි. නමුත් පෙනෙන දේ දැනගත්තේ නැත්තම් අපිට සිහි කළ යන්න බෑ. අපි දැනගත්ත දන්න දෙයක් නේද සිහි කළ යන්නේ. දැන් දන්න දැනගත්ත දන්න පෙනෙන පෙනිලා දැනගත්ත දෙයක් අරෙන්ද සිහි කරන්න පුළුවන් තව දෙයක් තියෙනවද? පෙනුණත් ඒක දන්න බවට ආවේ නැත්තම් වාහනයක අපි වේගින් යනවා නම් සමහර විට අපිට පේන්න පුළුවන් නමුත් දැනගන්න මට්ටමට ආවේ නැත්තම් ඒක අපිට සිහි කරන්න පුළුවන්ද? දන්නේ නැහැ. පෙනිලා දන්න මට්ටමක් ආවොත් ඒවා ඔක්කොම මොනවද? හරි. ඔන්න එතකොට මේ ධිට්ඨිය විතරක් නෙමෙයි හැම කෙලෙසයක්ම යෙදෙන්නේ මොනවද? සක්කාය කියන තැන, පංච උපාදාන ස්කන්ධය කියන තැන, විපාක කියන තැන, ඒක විපාක ජව මට්ටමට එනකොට තමයි ධිට්ඨිය යෙදෙන වගේම හැම කෙලෙසයක්ම යෙදෙන්නේ.
ඒක මේ මම ටිකක් කියන්නම් නම් මේ මම දන්නේ හරිද කියලා. තේරෙන්නේ විදිහට මම කිව්වොත්
කියන්නේ
අපි හිතමු දැන් අපේ කනට ඇහෙනවා යම් සත්‍යයේ හඬක්. කනට කරන්න පුළුවන් ඇහිමනේ.
එහෙනම්
දැන් මේක ඇහෙනකොටම හිතේ ඇදෙනවා පොඩල පාට, හොට රතු පාට චිත්‍රයක් හදලා දෙනවා. දැන් අපි හිතන්නේ ඒකට.
ඒකටයි.
දැන් අපි ඇහිම නවතන්නේ.
මේ
ඊළඟට අපි ගිරවේ කියලා ගන්නකොට මේ එහාට ගිය ක්‍රියාවලියක් තියෙනවා මේකේ අවස්ථා දෙකක.
ඔව්. එතකොට හැම වෙලාවෙම ධිට්ඨිය කියන එක තමයි ඒක. ඒ කියන්නේ දැන් අපිට ඒ සද්දයට විස්තර ටිකක් හම්බ වෙනවා නම් ඒ මනෝ විඥාණයෙන්
ධිට්ඨිය.
එතකොට කිසිම වෙලාවක
සම්මේ කිරීම ගැන හිතන්න දෙයක් නැහැ.
අපිට ආපු ගැන
කරනවා නම් අර සලකුණ ඔස්සේමයි
සිහි කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් එහෙම සලකුණ සටහන නොතිබ්බොත් ඇහිම ඇහිම ඉවරයි මිසක ආයෙ සිහි කරන්න බෑ.
මේ
මනෝ විඥාන මට්ටමෙන්මයි ජවම් මට්ටමෙන්මයි. එතකොට අර ස්වාමීනාත් කිව්වා වගේ සද්ද ඇහෙනකොටම අපි කපුටෙක් ගිරේ කියලා සිහි කරගන්නවා හැඩතලයක් වර්ණ සටහනක් එක්ක. ඒ සිහි කිරීමේ හැකියාව හැබැයි ආවෙත් නිකන් නෙමෙයි. සද්ද ඇහිලා ඒක නිරුද්ධ වෙනකොටම හිතින් ඒ අරමුණ පිළිගත්තා. ඒකට සම්පටිච්චන හිත කිව්වා. ඒ අරමුණ ඉපද නිරුද්ධ වෙනකොටම ඒ හිතේ තියෙන ධර්මතාව අරගෙන ඊගාව හිත උපන්න. මේ විදිහට ජවම් මට්ටමට එනකොට මනෝමය එකක් අපි හදාගෙන ඒ මනෝමයෙන් එන චිත්ත වීදියේක මනෝද්වාරා වජ්ජන කියන කෘත්‍යය තමයි පංචද්වාරා වජ්ජන චිත්ත වීදියේක වොට්ටපන කියන එකෙන් කරන්නේ.
එතන තියෙන තවත් දැන් ශබ්දය ඇහෙනකොට මේ සලකුණ ඇඳෙන බව
එහෙම
ස්පර්ශ අවස්ථාවට විපාක අවස්ථාවටයි එකක්
නෑ. සලකුණ ඇඳෙන බව ආයිති කර්මවලට
සංඥාව.
ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් ශබ්දය කියන එකට ශබ්දය ඇහෙන බවම සංඥාව මිසක අපිට දැන් ඇහෙන සතහන දැකපු එකක සතහන
දැන් සලකුණක් හිතේ හට ගන්නවා කියන අවස්ථාව වෙනකොට
කර්ම කියන්නේ මේ පැත්තකට දාන
අවස්ථාව ඉවරයි.
ඉවරයි. ඒ කියන්නේ මේ පැත්තකට දාලා යරගෙන තියෙනවා. වොත්තපන කියලා කියන්නේ මනසින් සිහි කළ ඇහෙන දෙයට තමන් ගේකුරු කරගන්න දෙයක්.
එතකොට දැන් සලකුණට දැන් පැනවීමක් නෑ.
එහෙමයි.
සටහනක් විතරයි.
ඇහි මාත්‍රයක් විතරමයි. ඒකයි ඒක මොන විදිහට සිහි කරන්න එයා දන්නේ අය. ඇහිම විතරයි කියලා කියන්නේ. සද්ද සංඥාවක ස්වාමීන් වහන්සේ සද්දේ අනිදර්ශනයි. සද්දේ අනිදර්ශනයි නම් දැකපු ඒ සද්දේ අපිට පෙන්නලා නැහැ. ඇහින් මාත්‍රයක් විතරයි. ඊට පස්සේ හටහනක් අපි ගිරව කියන නම් ඕන්නේ නැහැ. හිතට හරි සිහි වුණා නම් ඇහෙනක ඇහෙන දේ තේරුණා නම් අපිට. දැන් අපි කතා කරන වචනයක් තේරුණා කියලා කියන්නේ. මෙහෙන් අපිට ඇහෙනකොට පාර මම පාරට යනවා කියලා කියනකොට අපිට තේරුණා කියලා කියන්නේ. පාර කියනකොට අපිට දැන් මේ වචනෙට යම ඇඳිලා. දැන් දෙමළ හරි ඉංග්‍රීසි හරි භාෂාවකින් කිව්වහ පාර කියලා ඒ සද්දනේ. දැන් සිංහලෙන් අපි කියන පාර කියලා. දැන් ඒකම දෙන භාෂාවකින් කිව්වම අපිට චිත්‍රයක් ඇඳුන්නේ
නැහැ.
සිංහලෙන් කිව්වම ඇඳුනා. ඒ කියන්නේ ධම්ම මට්ටමට ආවා අපි. දැන් මේ පාර ගැන අපිට හිතන්න බැයිද කියන්න කරන්න බැයිද? පුළුවන්. ඔතෙන් දීවකට දෙරලා යන ක්‍රමයක් තියෙනවා. නමුත් දැන් අපිට බෑ, ලෝකෙ අපිට බෑ දැනගන්න දේ කර්ම නොවේ ඉන්න. කර්මම. තේරෙන මට්ටමට එනකොට ලෝකයේ තුල එකදු අහපු දෙයක් හෝ දැකපු දෙයක් හෝ කර්ම රැස් නොවන විදිහට ඉන්න ක්‍රමයක් තිබුණා නම් තියෙනවා නම්, ඒ කියන්නේ ලෝකයේ තුල රැකවරණයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න ඕනේ. මේ ලෝකයේ අස්වැරන්නම නිසා පිහිටක් සරණක් නැතිම නිසායි බුදුරජාණන් වහන්සේලා වුණේ. ඇයි? විපාකයට පෙර කර්මයට විපාකයට ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේවා හැදුනා නම් ඒකේ කෘත්‍ය ටික තමයි පෙනෙන බව, පෙනෙනදී අවසන් වෙන්නම දැනගන්න. ආයත් කර්මයි. ආයත් කර්ම වලට මේ වගේම යමක් පෙනෙනවා, පෙනෙනදී ආයත් අවසන් වෙන්න කර්ම. ඒ වගේම විපාකයට ඇහෙනව කන ඒ ටික හැදෙනව හැදෙන දේ අවසන් වෙන්නම දැනගන්න. දැනගත්ත කියන කර්ම. ආයත් කර්මයට මේ වගේ ටිකක් හැදෙන. කියන මේ සිද්ධිය තියෙනවා. තේරුණා නේද? ඒ කියනවා මේ බුදුහාමුදුරු ගන්න පිළ අපි දන්නේ නැති මට්ටම. තියෙනවා ස්තන්ද පංචකයේම තියෙනවා. මං කියුවේ පොඩි ළමයාට වකුගඩුව කියලා එකක් අපි කතා කරමු. පොඩි ළමයාට වකුගඩුව කියලා එකක් නැද්ද? තියෙනවා. එයා හිත දන්නවද? එයා දන්නේ නැති කෙනෙක් නැද්ද එතන? තියෙනවා. ඒකෙන් ජීවත් වෙන්නේ නැද්ද? ජීවත් වෙන්න උපකාර නැද්ද? කරන්නේ නැද්ද? කරනවා. නමුත් එයා අනිත්‍යයි කියලා බලන්න ගන්නවද වකුගඩුව ගැන? නිට්ටයයි අනිත්‍ය ගැන කවර කතාවද? නිට්ටයයි කියලා සංඥාවක් නැති කොට එයාට. නේ? ඒ වගේ විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටිකේදී විපාකේ අපි දන්නේ නැහැ. අපි නොදන්න මට්ටමේ තියෙන. සද්දේ කියන එකද ඇහෙනවා. ඇහෙන සිද්ධියට ඒ සිත ලැබෙලා නම්.
මේක දැන් උන්ට
මම මේක දෙරලා දෙන්නම් කියලා උන්ට යනකොට කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. අහන්න.
හරිනේ අපේ මුලිකට ඒකෙන් හිතක් උපදින්න බෑනේ පිටින් ඉන්නේ නේතුව.
එහෙම.
එකටම උපදින්න එකටම නේද
ධර්මතාවයනේ.
නමුත් මේකේ තියෙන දේ මොකක්ද? දැන් සම්බඩින්න සම්තිරණ තැනින් බාර ගන්න දැන් අපිට ශබ්දය ඇහෙනකොට සතිපුගේ අපි නම් නොකලා වුණොත් මේ සටහනක් හිතේ දෙන්න ඉතින් බාරගත් අවස්ථාව මේකනේ.
එහෙම.
එතකොට මේ බාර ගන්න එක මේ විපාකයෙන් හදලා දෙන එකක්ද? එහෙම නැත්නම් ඉදිනවද කලින් එකක්?
මට තේරෙනවා. දැන් සෝවන්නන්ට මෙහෙමයි. චක්කු සෝත විඥාන මට්ටම ගන්න. සෝත විඥාන මට්ටමේදී කන, ශබ්දේ සෝත විඥානයේ ඒ ටිකට ස්පර්ශ නිසා වේදනා සංඥා. වේදනා සංඥා කියන්නේ ඇහෙනවා කියන සිද්ධිය. කම්පන තරංග. ඒකල දැන් හැඩේ නෑ, සතහන් නෑ, මුකුත් නෑ. ඒ සිද්ධිය ඉදදී නිරුද්ධ වෙනකොට ඒ ශබ්ද සංඥාව ශබ්ද ස්වභාවය තීකරණය කරන විතරයි සම්බන්ධිත නිරතර කරන්න පුළුවන්. ශබ්ද ස්වභාවය ගන්න. සම්තිර්ණ නිරතර කරන්න පුළුවන් එක. වොත්තපන කියන එකෙන් මේක සිහි මේ ඒගාව හිත මනෝ විඥාන මට්ටමේ ඒ සිත උපදින්නේ මේක පෙර තමන්ගේ අධ්‍යක්ෂින් තියෙන ඒවා. මේ වගේ ශබ්දයක් එනකොට මේ වගේ ශබ්දයක් අරඹය කිවෙන වටපිටාව තමයි යාති කරන්නේ.
අද ඔලුවේ හොටේ පාට
ඔන්න දැන් මේ ටික උදව් කරගෙන අපි කියමු. දැන් වර්තමානයේ රූපයක් උදව් කරගෙන අපි අයියා වගේ කියලා අපි සිහි කරගන්නේ. මෙහෙන් යමක් උදව් කරගෙන තව ඇතුලෙන් එකක් අපි සිහි කරගන්න ගතිය තියෙන්නේ. මේ වගේ දැන් ඔට්ටපණට එනකොට මේ ටික උදව් කරගෙන ඇතුළට අත දාලා තමයි ගන්නෙ. ජවම් මට්ටමට එනකොට දැන් හොටපාට තියෙන ගෙන එකක් ඇදලා 갖ත්තේ මැජික් කාර්යය වගේ.
ඔව්
මනෝවිඤ්ඤාණ විඤ්ඤාණේ මායාවක් කියන්නේ මෙන්න කියලා අර කිරිටික ගොග්ගොඩ දාලා කුකුලෙක් අර්ගය කරලා පෙන්වුවා වගේ මෙන්න සද්ද කියලා පෙන්වන්නේ මොකද හොට තියෙන කුරුල්ලෙක් පෙන්වන්නේ. දැන් එතෙන්ද නේද සද්ද කියලා අපිට පෙන්වලා තියෙන්නේ කුරුල්ලෙක්. දැන් මුල සිද්ධිය වෙනම එකක් මේ දෙකේ වෙනම එකක් දැන්. නමුත් මේ සිද්ධිය නැගිට්ටවන්න මේ සිද්ධිය ඕනේ වුණා. අන්තිමට අපිට කර්ම රැස් වෙන්නේ මේ කුරුල්ලගේ සද්දයෙන් එන්න මේක කියන මට්ටමක. මේ සද්දෙට අපි මේ අපේ චිත්‍රයේ මේ සද්දෙට ගැට ගහලා තමයි දැන් අපි හදාගන්නේ. මෙන්න මේක තමයි කුරුල්ලගේ සද්දේ. එතකොට ඕක එහෙම ඒකත් බක් කරගන්න මට්ටමට එනකොට අනුබන්ධන චිත්ත වීති කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් චිත්ත වීතියේ ওই වගේ වොත්තපන මට්ටමට එනකන් සද්දය අරගෙන ඇවිල්ලා මේ එතනින් පස්සේ උත්පද කියන තැනින් ඇතුළට අත දාලා අරගෙන එකක් ජව මට්ටමට සිහි කළා. කර්මය කියලා කියන්නේ ඒ මට්ටමට එනකොට හදා ගන්නවා. දැන් අපි මේ සද්දේ කියන එකට මේ සිහි කරේ මෙන්න මේ සිහි කරපු සද්දනේ කියන එකක් අපි හිතා ගන්න. ඊට පස්සේ අනුබන්ධන චිත්ත වීති කියන එකකින් ඌට අනුවම මනෝ විඥානේ තව බොහෝ යන්න පුළුවන්. මේ සද්දේ තියෙන කුරුල්ලගේ හොට රතු පාටයි, තතු නිල් පාටයි, ওই විදිහට ගුඩේ යන්න පුළුවන්. එතකොට අපිට ඕනේ වුණොත් මේ සද්දේ ඕනේ වුණොත් සද්දේ හොයාගෙන යන්න දෙන්නේ තියෙන්නේ. ආපහු අර සතහන සිහි කරලා එතෙන්ට ගියාම මේ සද්දේ අහන්න පුළුවන්. ඔකට අර මම තව කතාවක් කියන්නේ ලුණු ලුණු. දැන් ලුණු වගේ රසයක් ගත්තොත් දැන් දිවට අපි මෙහෙම තිබ්බහම රසේ දැනේ. එතකොට නමුත් මේ රසේ එතනින් ඉවරයි කියලා කියන්නේ දැකපු එක රසයට ගැට ගැහුවේ නැත්තම්. සුදු පාට කැට කැට පෙවුණු සිද්ධි ඇහැටනේ පෙවුනේ. අපි ලුණු වල හැඩය කියලා තේ කරගන්න පුළුවන් හැඩයක් තියෙනවා නම් එහෙන් දැකපු හැඩයක් තියෙනවා නම් අද ඒක වර්ණ සටහනනේ. දැන් ලෝකයා ලුණුයි කියලා කියන බෝතලයක් ලුණු කැට ගොඩක් තියෙන තැනක වර්ණ සටහනක් අපි ගත්තොත් සුදු පාට කැට කැට තියෙනවා කියලා මේක වර්ණ සටහන හැටියට අඳුරගත්තොත් ලුණු මොන පාටද කියලා ඇහුවෝ කියන්න පුළුවන්ද? අපි ලුණු වලට පාටක් තියෙනවා. ලුණු කවදාවත් රස දැකලා නැත්තම් රස අනිදර්ශනයිනේ. ඔව් දැන් අපිට ලුණු ටිකක් ගේන්න කියලා කිව්වොත් අර රසය නිසා දැකපු දේ ඇහෙන් දැකපු දෙයට ගැට ගහපු නිසායි ලුණු ටිකක් ලුණු කියලා අපිට නිමිත්තක් තියෙන්නේ. ඈ
වෙන කරටික සුවදේ දෙන
ලුණු. ඔව් දැන් ඇහැට පෙනුණු දේ අපි ගැට ගැහුවේ නැත්තම් රසයට රසය ගැන දන්නේ අපි. ඇහැට
කියන්නේ අපි දැනගන්නවා කියන තැනට එනකොට ආයතන කීපයක්
ආයතන ගැට ගහලා ගැට ගහලා අන්නාරි කර්මය කියලා කියනකොට එක්කෝ චක්කායතනෙට මන ආයතනය ගැට ගහලා මන ආයතනෙට චක්කායතනය ගැට ගහලා නැත්නම් චක්කායතනෙට රූපායතනයේ මේ සෝතායතනෙ ගැට ගහලා සෝතායතනෙට රූපායතනය ගැට ගහලා මේ වගේ තමයි ගැට ගහලා ගන්න. එතකොට එයින් තොර දැනගන්න ක්‍රමයක් එහෙම නැහැ. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්කු විඥානය ඇතුලේ ඇහැ රූප චක්කු විඥානේ පරිහරණය කරමින් කර්ම නොවේ ඉන්න බෑ ක්‍රමයක් නෑ.
ඒ කියන්නේ එහෙම කට ගන්න තාක්කල් අතීතේ මෙරිලා අනාගතේ ඉපදෙලා නෑ කියන එක නෑ.
නෑ. එතකොට මේවා හැමම තියෙනවාමයි. ආයේ ගොඩ යන්න බේරෙන්න මුකුත් නෑ. ඒකයි පෙනෙන දේ ගැන හිතනවා නම් පෙනෙන දේට හිතනවා කියන කාරණාව වෙන්නෙම හිතන්න යමක් තියනවා කියන දැනක. එයාට හිතනවා කියන්නේ එයාට තියනවා කාරණාවක්. ඒකට හිතන්න දෙයක් තියනවා යා.
හිතනවා කියන තරම විතරම අතීත අධ්‍යක්ෂීම එකතු වෙලා.
එකතු වෙලාමයි. එකතු වෙලාමයි. එතකොට ඒ කියන්නේ කර්මමයි. මේ මට්ටමට එනවා. මොන දැන් අපි ඕක බලමු. ඒකේ මදුබිඳුක සූත්‍රයේදී ඕක අනිත් පැත්තට පෙන්වනවා. ඒක දැන් ওই ටික ඔහොමම පෙන්නලා කර්ම ප්‍රපංච යං සංජානති තම් විතක්කේ යම් විතක්කේ තම් ප්‍රපංචේති කිව්වනේ යමක් විතක්කනම් ප්‍රපංච කියලා. ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද ධර්ම. මොකද්ද ප්‍රමාද? තණ්හා මාන දික්ටි. තණ්හාව කියලා කිව්වේ මගේ කියන එක. මාන කියලා කිව්වේ මම කියපු එක. දික්ටි කියලා කිව්වේ මගේ ආත්මය කියලා. මම මගේ ආත්මය කියලා අපි සිංහලෙන් ගන්න. මේ පොත මගේ කියලා ගන්නවා කියන්නේ තණ්හාව. මේ මම කියලා ගන්නවා කියන්නේ මාන. මේ මගේ ආත්මය කියලා ගන්නේ දික්ටි. එතකොට මම මගේ ආත්මයයි කියන තුන තමයි තණ්හා මාන දික්ටි කියලා කියන්නේ ප්‍රපංච. ඔන්නෝ ප්‍රපංච තමයි මේ ඇහැ රූපයේ චක්කු විඥාන තිබුණොත් මෙහෙම හටගන්නේ. ඊට පස්සේ මහත්තයන මහරතන ශානි පතර දේශනා කරනවා. ඇතනි යම් තැනක ඇස නැද්ද? රූපේ නැද්ද? චක්කු විඥානේ නැද්ද? ස්පර්ශය යන මේ පැනවීම නොවේ. ස්පර්ශය යන පැනවීම නැතිනම් වේදනාව යන මේ පැනවීම නොවේ. වේදනාව යන මේ පැනවීම නැත්නම් සංඥාව යන මේ පැනවීම නොවේ. සංඥාව යන මේ පැනවීම නැත්නම් චේතනාව යන මේ පැනවීම නොවේ. චේතනාව යන මේ පැනවීම නැත්නම් ප්‍රපංචය යන මේ පැනවීම නොවේ. ප්‍රපංච කුට්ටාසයගේ අවසානයේ නැතිවීම වෙන මේකයි. එතකොට ඇහැ රූප චක්කු විඥානයේ තියෙනවා ස්පර්ශ වෙනවා විඳිනවා හඳුනනවා නමුත් ප්‍රපංචන වී ඉන්නවා කියලා මගදී නවත්තන්න ක්‍රමයක් පෙන්වලා නැහැ. අර ටික පෙන්වුවා එකින් එකට බැඳලා මෙහෙම වුණොත් ස්පර්ශය වෙනවා ස්පර්ශ විඳු විඳිනවා විඳු හඳුනනවා හඳුනනොත් කල්පනා කරනවා කල්පනා කරනවා ප්‍රපංච වෙනවා නවත්තන්න බෑ කියලා ආයතන ටිකට බැඳලාම පෙන්වුවානේ. එහෙම වුණොත් දැන් ඕකේ ක්‍රමයක් නැහැ. ඇහැ රූප චක්කුඤ්ඤා තුන්දෙනාගේ ස්පර්ශය ස්පර්ශය වුණොත් වේදනා වේදනා නිසා සංඥාව සංඥාවට නොහිත ප්‍රපංච නොවි ඉන්න කියලා ක්‍රමයක් පෙන්වුවේ නැහැ. එහෙම බෑ. මොකද අර ටික නියතියක් හැටියට පෙන්වුවා නම් ඇහැයි රූපේ චක්කුඤ්ඤානේ ඇතිතන නියතියක් හැටියට පෙන්වුවා නම් ස්පර්ශය කියලා. පැනවීමක් හැටියට පෙන්වුවා නම් ස්පර්ශය කියලා. දැන් මේ තුන් දෙනා තියෙන නමුත් ස්පර්ශය නැතුව ඉන්න පුළුවන් කියලා එකක් ඒකේ නැහැ. ඇහැ තිබුණොත් රූපේ තිබුණොත් ස්පර්ශය වෙනවා මිසක ස්පර්ශය නවත්තන්න පුළුවන් ක්‍රමයක් බෑ කිව්වා. ඔය තුන් ද ස්පර්ශය වුණොත් ස්පර්ශය නම් තියෙන නමුත් වේදනාව නැහැ කියලා නවත්තන්න ක්‍රමයක් බෑ කිව්වා. වේදනාව නම් තියෙන නමුත් ඒක හඳුනන්නේ නැහැ කියලා නවත්තන්න බෑ කිව්වා. හැඳිනීම නම් තියෙනවා නමුත් ඒක කල්පනා නොකර විතර්කණය නොකර ඉන්නවා කියන එක බෑ. එහෙම බෑ කිව්වා. විතර්කණය නෑ කරනවා නමුත් ප්‍රපංච නෑ කියලා වෙන ක්‍රමයක් නෑ කිව්වා. මේක පැනවීමක් කියලා පෙන්වනවා. නම් ඔය සිද්ධිය සැබෑ නම් දැන් ලෝකයට පිටක් කියේද කියලා බලන්නකො. ලෝකෙන් යන්න ඔය ධර්ම නියාමයේ පෙන්වපු එක මොකද සිද්ධු වෙන්නේ නෑ. ඒක ඒක කියනවා. ඒක ගැන නෑ වගේ ගිහින් බලන්න ඒ පිටකම කියලාම තමයි කියන්නේ. එතකොට ඇහැ මුල් කාරණාව කරගෙන මේ ඇති වෙන ධර්මතාවයේ වෙන් කරන්න බෑ කියලා පැනෙවුවා. මගදී නවත්තන්න. එහෙනම් උන් බලන්න ලෝකයට පිටක් තියනෝද කියලා, ලෝකයට නිස්සරණයක් තියනෝද කියලා, මිදෙන්න දෙයක් තියනෝද කියලා මේ ටික පරිහරණය කරමු. එහෙම ලෝකෙට රැකවරණයක් පිටක් දැනසිල්ලක් නැති නිසා හැඟවෙන්න තැනක් මිදෙන්න තැනක් නැති නිසාමයි බුදුරජාණන් වහන්සේ ලෝණ පහළ වුණේ. ඊට පස්සේ ප්‍රපංචයාගේ නැතිවීමට පෙන්නකොට ඔය ධර්මතාවය හරිනම් නැතිවීමට එහෙනම් පෙන්වන්න තිබුණා ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන් දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශ නිසා වේදනාව වේදනාව නිසා සංඥාව සංඥාව නිසා විතර්කේ විතර්කයේ වෙයි ප්‍රපංච නොවේ කියලා එහෙනම් පෙන්නනවා. එහෙම නැත්නම් මේ සුන්දරාවේක ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා. මේ වේදනාව අරඹා කල්පනා නොකර නොහිතා ප්‍රපංච නොවේ ඉන්නේ කියලා පෙන්නනවා. නමුත් එහෙම පෙන්නන්න බෑ. ඉස්සෙල්ලා නියතියකින් පැනෙවුවා නම් මේ ධර්මතාවයේ ඇතිකන්දි මේ ධර්මතාවයේ වේ කියලා නියම කරලා පැනෙවුවා නම් ඒකෙම කොහොමද ඊට පස්සේ මෙතනින් කලන්න පුළුවන් කියලා පනවනවා. ඒ හින්දා නිස්සරණයට නිදීමට ප්‍රපංචයගේ නැති තැනට පෙන්නනවා. එවත් මේ යම් තැනක ඇස නැද්ද, රූපේ නැද්ද, චක්කු විඥානේ නැද්ද, ස්පර්ශය යන මේ පැනවීම නොවේ. උනොයි ආයතන ටිකේම නැතිවීමෙන්ම ස්පර්ශය නැතිවීම වේ කියලා පෙන්නනවා. ස්පර්ශය නැතිවෙත් වේදනාව යන මේ පැනවීම නැහැ, වේදනාව නැතිව සංඥාව යන පැනවීම නැහැ, සංඥාව නැතිවෙනොත් විතර්කය යන පැනවීම නැහැ, විතර්කය යන පැනවීම නැතිවෙනොත් ප්‍රපංචය යන මේ පැනවීම නොවේ. මේ ප්‍රපංචයාගේ Nirodha නැති කිරීම මෙන්න මේකමයි කියලා පෙන්නනවා. එතකොට මේකෙදි මම මතක් කළේ අපි දැනගෙන ඉන්න ඕනේ ditthිය කියන එකත්, ඒ කියන්නේ ප්‍රපංච කියන මට්ටම ditthිය ඇති වෙන්නේ මේ සක්කාය නිසායි කියලා දකින්න ඕනේ. එතකොට මේ යම් දවසකදී මේ සක්කාය ditthියෙන්ද අපිට මිදෙන්න නම්, ඒ කියන්නේ සක්කාය පරිහරණය කළොත් ditthිය කියන එක ඇති නොවී තියෙන්නේ. කර්ම ඇති නොවී තියෙන්නේ. ලෝක තුල කිසි කෙනෙකුට බැරි එකයි සක්කාය දිට්ඨිය නැති කරන්න. ලෝක කිසි කෙනෙකුට බෑ. ඊට පස්සේ ලෝකෝත්තර දර්ශනයකින් දිට්ඨිය තියෙන සක්කායෙන් සක්කායෙම මිදෙන විදිහට නම් මේ මාර්ගය තියෙන්නේ. දිට්ඨිය කියන එක නැති වෙනවා කියන එක කවර කතාවද? යම් දිට්ඨිය කියන එකක් ඇති වෙන යම් සක්කායක නම් සක්කාය පිරිසිඳ දැකලා සක්කායෙම මිදෙනවා නම් යමයි. එයා දෘෂ්ටි මිදෙනවා කියන එක වෙන්නේ ඉතින්. ඒ විදිහට එතකොට දර්ශනය කියන එක පෙන්වන්නේ ඒකයි දෘෂ්ටියකට නොපෙමෙන්ද නම් එයා දර්ශනික යුක්ත වෙන්න ඕනේ ඊට පස්සේ. මේ දෘෂ්ටි වලට දෘෂ්ටි නැතුව ඉන්න බෑ. දර්ශනය කියන එක තියෙන්න ඕනේ. ඒකට තමයි මම ඔය ගොඩක් මතක් කළේ. මෙතනදී අපි තව කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ස්වාමීන් මේ විපාකය කියන එක, මේ විපාකය කියන එක ගත්තාම කෙනා කෙනාගේ කර්මය නිසා ලැබෙන එකක් මිසක ඒ විපාකය හැමෝටම එක විදිහට අනිවාර්යෙන් විපාක දෙන භූමියක් තියෙනවා. කර්ම කළා, ඒ කියන්නේ මහා හැලියක් වගේ එකක් තියෙනවා, ඒකට දානවා, ඒකෙන් ගොඩ එනවා වගේ සිද්ධියක් නැහැ. කෙනා කෙනාගේ ජීවිතයේ කෙනා කෙනාගේ ස්කන්ධ ටිකම භූමිය මේ විපාකයේ. ඒ බව අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. ඔය ඇහැ රූප චක්කු විඥාන කියනකොට මේ විපාක ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික මේක ඇත්තමයි කියලා ගන්න එපා. මේක කෙනා කෙනාගේ විපාකයට කෙනා කෙනාට ඇත්ත. ඔකෙදී ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්න ඕන මෙන්න මේ ටික මම මතක් කළේ. දැන් අපි ගොඩාක් දුරට හිතන්නේ කාම භූමිය කියලා එකක්, රූප භූමිය කියලා එකක් තියෙනවා. අපි කර්මානු රූපව කාම භූමිය උපදිනවා, කර්ම ඉවරනහම කාම භූමියෙන් චුත වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි උපන්නත් නොඋපන්නත් කාම භූමිය කියලා එකක් තියෙනවා, රූප භූමිය කියලා එකක්, දැන් රූපී භූමිය කියලා එකක් තියෙනවා. ඒ විදිහ කර්මයක් කළාම තියෙන රූප භූමිය තමයි අපි උපදින්නේ. ආවශ්‍ය වුණාම ඒ රූප භූමියෙන් චුත වෙලා ආයෙත් මේ කාම භූමියට අවිල්ල ඉන්නේ කියලා ඉන්නේ. අපිට කවදාවත් නිවන් දකින්න බෑ. මේ තමයි නිමිති. දැන්මම අපි භවයේ තකස් කරගෙන තියෙනවා. නමුත් ඕක දකින්න ඕනේ අපි මෙන්න මේ සමාන් තමන්ගේ ස්කන්ධයේම විපාකය කියලා කියන්නේ. මම ඕකට අර දා මතක් කළේ අපි කියමු ස්වාමීන් වහන්සේ දැන් ඔය ලොකු සමහර සත්වයන්ගේ විපාක තියෙනවා. ඒ කියන්නේ පෙරේතයෝ වගේ සත්තු ඉන්නවා. වතුරේ මහ විශාල දෙගුණ තල වතුර ගලාගෙන යන ගංගාවන් දිහා බැලුවාම පේන්නේ ලේතර වගේ. ඔන්න කර්මය කියලා කියන්නේ කර්මයේ විපාක කියලා කියන්නේ කර්මජ රූප කියලා කියන්නේ මේ ඇහැ කන දිවනාසය ශරීරය මේවා කර්මජ රූප. කර්මය අනුව වෙනස් වෙනවා. දැන් අපිට පේනවා මේ ගඟ දෙගොඩ තනාල ගලාගෙන පිරිසිදු වතුර. දැන් මේ පෙරේතයට ඇහින් බලනකොට පේන්නේ එයාගේ ඇහැ හරහා එයාට දෙන දත්ත ටික. එයාගේ ඇහින් බලනකොට පේන්නේ ලේ සැරව වගේ නේද? ඇහෙන කනට ඇහෙන ශබ්දයත් එයාට ලේ සැරව වගේ නේද? නාසයෙන් දැන් ගන්ධයත් සැරව ගඳ වුණා. දිවට ටිකක් කියලා බැලුවොත් රසයත් ලේ සැරව රස වුණා. ඇඟේ ගෑවෙන ගතියත් ලේ සැරව ගෑවිච්ච ගතිය වුණා. එයාගේ ආයතන හය හරහාම එයාට මේ ටික පේන්නේ ලේ සැරව වගේ නේද? අපිට දැන් තියෙන්නේ වතුර. අපිට පුළුවන් මේක එයාට පොවන්න. මොකද තමන්ට තම තමන්ගේ කර්මයට තම තමන් දැන් විපාක විඳින්න වෙලා තියෙනවා. භූමිය කෙනා කෙනා හදාගන්න ඕනේ. කාම භූමිය හැමෝටම එක විදිය නැහැ. කෙනා කෙනා දැන් භූමිය හදාගෙන තියෙනවා. දැන් මෙයාට එතකොට දැන් ඔය අපි කියමු මේ ආයතන ටික දැන් තම තමන්ට තියෙන එකම මිම්ම තමන්ගේ ආයතන ටිකනේ. දැන් නෑ මෙතන තියෙන්නේ පිරිසිදු වතුර බොණ්ඩක කියලා කිව්වොත් අපිට මේ සතා මේ කෙනාට නිර්සතාට වතුර ටිකක් පොවා ගන්න පුළුවන් වෙයි. මොකද තමන්ට අද්දකීම තමන්ගේ ආයතන ටික නිසා. විපාකයේ කියනකොට අපි එහෙම දකින්න ඕනේ දැන්. දැන් අපිට වතුර පේනවා. නමුත් එයාට පේන්නේ ඇහින්නේ දැනෙන්නේ ඔක්කොම වතුර මේ ලේතර වුණොත් මොන විදිහටද පොවා ගන්න බැ. මොකද කර්මයේ ස්වභාවය තත්කල වෙනස් වෙනවා. අපි කියමු යම් විදිහකින් ඒක දැන් තිරිසංගත සතාට අපි අසුචී කියලා කිව්වට තිරිසංගත සතාට ඇහැට පේන අරමුණ ප්‍රියමනාපයි නම් අපි වමනේ ටිකක් අසුචී ටිකක් කියන්නකෝ. අපිට ඒ අරමුණ ඇහෙන් දැක්කත් පිළිකුල්, නාසයෙන් දැනුණත් පිළිකුල්, දිවට දැනුණත් පිළිකුල්, ඇඟේ ඇතිලුණත් පිළිකුල්. ඒ සතහනම විපාකයේ හැටියට තිරිසංගත සතාට දකින අරමුණ එකම. එයාට දකින අරමුණත් ප්‍රියයි නා. ගඳ සුවඳත් ප්‍රියයි නා. රසත් ප්‍රියයි නා. ඒ ස්පර්ශයත් ප්‍රියයි නා. අපි කොච්චර කිව්වත් එයා අහයිද ඕක අසුචිය. ඕක ජරාව කණ්ඩ එපා කියලා අපි කොච්චර කිව්වා. තමන්ගේ ආයතන ටිකනේ තමන්ට භූමිය. එයාගේ විපාකෙට එයාට හැදිලා තියෙන ඒ ටිකේදී එයාට පිළිකුලක් දැනෙන්නේ නැති එක ගැන පුදුමයක් නෙමෙයි. ඉතින් මෙතනදී කාම භූමියට විපාක විඳින අය නම් අපි මට අසුචි වෙන එක අනිත් කෙනාට අසුචි වෙන්නම ඕනේ. අනිත් කෙනාට පිළිකුල් වෙන එක මටත් පිළිකුල් වෙන්නම ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැතුව කෙනා කෙනාට අසුචි වෙන එක තව කෙනෙකුට අසුචි නොවෙන්න. කෙනා කෙනාට සුචි වෙන එක තව කෙනෙකුට අසුචි වෙන්න. හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව තමයි තම තමන්ගේ ස්කන්ධ. එතකොට මෙතනදී අපි කිව්වොත් අර ත්‍රිසංගත සතාට මේවා පිළිකුල් අසුබයි අසුචි කියලා. නමුත් එයාගේ ස්පර්ශ ආයතන 6 හරහාම ලැබිලා තියෙන විපාක මට්ටම යාට ඇත්ත නම් ඒ මට්ටමේ දත්ත ටික වෙනස් නොවි ඕකේ කලකිරෙන්න කියලා කිව්වොත් කලකිරෙයිද? කවදාවත් මිදෙයිද? දැන් අපිට තිරිසංගත සතාට ප්‍රිය අරමුණේ තිරිසංගත සතාට ප්‍රිය අරමුණේ අපි තණ්හා නොකරන්නේ දර්ශනේ වෙනස් වෙච්ච හින්දම නේද අපිට? එයාගේ රූපේ මට්ටම, ඇහැ මට්ටම, චක්කු විඥාන මට්ටම අපේ වෙනස් වෙනවා. වෙනස් වෙලා කියන්නේ මේ තේන මට්ටමේදී අපිට ඒ තේන මට්ටම පේන දේත් පිළිකුල් හැටියට, ඇහෙන දේත් පිළිකුල් හැටියට, දැනෙන ස්පර්ශයත් පිළිකුල් හැටියට දැකපු නිසාමයි තණ්හාව නැති වුනේ. මිසක ඒව සුභ හැටියට දැකලා තණ්හාවන විතරක් නැති කරනවා කියන එකක් නැහැ. ඒකෙන් මං කිව්වේ අද අපිට අපේ විපාකෙටයි ඇහැට මේ මට්ටම පෙනෙන්නේ. මේ පෙනෙන මට්ටමත් අපිට සුභයි නම් අපේ විපාකෙටයි මේ මට්ටමේ සද්ද ඇහෙන්නේ. මේ ඇහෙන මට්ටමත් අපිට සුභයි නම් ගමේ දැනෙන ගඳ සුවඳ මට්ටමත් අපිට සුභයි නම් මේ දැනෙන රස මට්ටමත් අපිට සුභයි නම් මේ ස්පර්ශ මට්ටමත් සුභයි නම් දැන් කොච්චර කෙනෙක් කිව්වත් ඕක පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි කියලා අපේ අත්දැකීම අපේ විපාක ටික අපේ භූමිය නිසා. අපිකම් බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා දුගඳයි අසුබයි අසාරයි පිළිකුලයි කියලා මේ කියනවා. අපිට මේ ආයතන හය හරහම ලැබෙන දත්ත ටික සුබයි නะ. ඉතින් අපි මේක ඇඳලා ඉන්න පුදු දෙයක් නෙමෙයි. මොකද අපිට මේ ලැබෙන දත්ත ටික වෙනස් වුණොත් දවසක මේ විපාකයේ කියන තැනින් වෙනස් වුණොත් විතරයි තණ්හාව කියන එක නැති වෙන්නේ අපිට. අපි කියමු දැන් අද අපි මේ සුබයි කියන මට්ටමේ ඉන්නවා. තිරසංගත සතා සුබයි කියන මට්ටමේ, තිරසංගත සතා ඇවිලා ඉන්න මට්ටම තියෙනවනේ. ඒ විපාකය, ඒ විපාක මට්ටම අසුබ හැටියට දැකපු හින්දා එයින් අපි මිදිලා. දැන් අපි මේ විපාක මට්ටම සුබ හැටියට දකින්නවනේ. දැන් මේ රූපේ ගඳ දැනවලු තවෘතුසාවක දෙවියන්ට යොදුන් 60කට උඩ. ඒ කියන්නේ පංවෝ ගහපු පංවෝ නලියන අසුචි වැකුණ හරියට අසුචි හැලියක ඉන්නා වගේ දෙවියන්ට පේනවා ඇත්තේ. නමුත් මෙච්චර පිළිකුල් දුගඳ මේ රූපේ අපිට බලන්නත් ප්‍රියයි, අහන්නත් ප්‍රියයි, අත ගන්නත් ස්පර්ශයත් ප්‍රියයි, ගඳත් ප්‍රියයි, රසත් ප්‍රියයි. මේ මට්ටම අපේ, මේ මට්ටම ප්‍රිය වෙලා ඉන්න තාක්, මේ මට්ටම ඇත්ත වෙලා ඉන්න තාක්, මේ මට්ටම පෙනෙන, මේ මට්ටම ප්‍රිය වෙලා, මේ මට්ටම ඇත්ත වෙලා ඉඳගෙන තණ්හාව නැති කරනවා කියන එකක් නෑ. ඒකයි මම මේ කියන්නේ. මේ පේන මට්ටමෙම ඉඳගෙන ඇහැට පේන දේ මෙහෙමම පෙනෙද්දි, මේ ගන්ධේ මෙහෙමම දැනෙද්දි තණ්හාව නැති වෙනවා කියලා එකක් නෑ. අපි කියමු තෞත්සහ වැසි දෙවියන්ට මේ මට්ටම පෙනෙන එකත් අසුබයි. අර තිරංගත සතා වමනේ ටිකක් කනකොට ඒක පෙවුනොත් අපිට ඒ පෙනීමත් අපිට අප්‍රසන්න නැද්ද? ඒ වගේ දෙවියන්ට මේ රූපේ පෙනෙන එකත් අප්‍රසන්නයි. මේ රූපේ රසය ගඳත් අප්‍රසන්නයි. රසත් අප්‍රසන්නයි. මේ රූපේ ස්පර්ශයක් ගෑවුනොත් අපිට ඒ අපිට ටිකක් ඇඟේ ගෑවුනොත් කොහොමද? ඒ විදිහට අප්‍රසන්නයි දෙවියන්ටත්. එහෙම අප්‍රසන්න නිසා යා මේ මට්ටමේ මිදිරයි. මේ මට්ටමට තණ්හා නොකලෙ අපිට පේන මට්ටමම තියෙද්දි තණ්හාව නැති කරන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් අපි තණ්හාව අපේ ඉබේ නැති වෙන්න ඕනේ. මේ විපාක ටික පිරිසිඳ දකින්න ඕනේ. අද මේ මට්ටම ඇත්ත වෙලා නම් අපිට අපි කවදාවත් මේ මට්ටමේ මිදෙන්නේ නැහැ. මේ ඇහැට පේන දේ අද අපිට ඇත්ත වෙලා නම් මේ අම්මා අපිට අම්මම නම් මේ තාත්තා මට ඇත්තටම තාත්තා නම් මේ හාමුදුරුවෝ ඇත්තටම හාමුදුරුවෝම නම් ඈ මේ දායකයෝ දායකයෝම නම් මේ ලෝකයේ ඇත්ත වුණොත් අපි මිදෙන්නේ නැහැ. මේ අපිට ඒ කියන්නේ මේ විපාකයේ අපිට ඇත්ත වෙලා මේ විපාකයේ බොරු වුණොත් මේ විපාකයේ අසුබ වුණොත් මේ විපාකයේ කලකිරණ මට්ටමක් වුණොත් තමයි මම මිදෙන්නේ. ඒ කියන්නේ මට වෙන විපාකයක් උපදින මේ විපාකේ වෙනකොට වෙන විපාකයක් උපද ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව නිවන් දකින්නවා හෝ නැත්තම් අපි දේව රූප ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා, අරූප බ්‍රහ්ම ලෝක යනවා කියලා කියන්නේ මේ විපාකයේ වෙනුවට වෙන විපාකයක් උපදින එක. ඒක වෙන්න නම් මේ ඉන්න විපාකයෙන් අපි මිදෙන්න ඕනේ. එහෙම නැතුව වෙන්නේ නැහැ. එතකොට අපිට එහෙමනම් ඉස්සෙල්ල විපාක ටික පිළිසිඳලා දකින්න ඕනේ. කලකිරෙන්න ඕනේ අපි මේ ටිකේ. කලකිරෙන්න අපි මේ ටිකේ ඇත්ත දකින්න වෙනවා. එතකොට දැන් තෞත්සාගසි දෙවියන්ට මේක අප්‍රසන්නයි. බ්‍රහ්මයේ කොට ගත්තොත් ඒ තෞත්සාගසි දෙවියන්ගේ ඒ රූපියත් මේ අප්‍රසන්නයි. ඒ සබ්දියත් ගන්ධියත් රසයත් එයා ඒ මට්ටමේ ඇලෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ හැම උපත්තියක්ම අප්‍රසන්නයි. හැම විපාකයක්ම අප්‍රසන්නයි. මේක මම මේ මතක් කරගියේ එක දෙයක්. අපිට ඕනේ වෙනවා කර්මය කියන එක වෙනස් කරගන්න. කර්මය කියන එක වෙනස් කරන එකයි මේ අපි නිවන් දකිනවා හරි බ්‍රහ්ම ලෝක යනවා හරි කියලා කරන්නේ. මොකද කර්ම වෙනස් වෙනකොට විපාකය වෙනස් වෙනවා. තම තමන්ගේ ස්කන්ධ ටිකමයි. අපි කියමු දැන් අපි කාට හරි කෙනෙකුට කර්මය නිසා මේ ආයතන ටික ශනික වෙනස් වෙනවා කියන වර කිව්වා වගේ කලේ තියෙන වතුර ටික පේන්නේ ඇහැට පේන්නේ ලේ වගේ නා. නාසයට කිට්ටු කරාම ලේ ඔල තියෙන පිළිගඳම නම් දැනෙන්නේ. දිව ගාල බැලුවම දැනෙන රසත් ලේ රහන. ඇඟට දැනෙන ස්පර්ශයෙන් ලේ රහවම. ඔය කලෙන් වතුර කෝප්පයක් හොවා ගන්න පුළුවන් වේද අපිට? මේ ඔක්කොමලා කියයි නෑ නෑ මේ වතුර තියෙන්නේ බොණ්ඩ 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 කියලා. ඒත් කවදාවත් හොවා ගන්න බෑනේ. ඒ වගේ. ඒ මොකද තමන්ගේ ආයතන ටික කර්මයෙන් විනාශ වෙන නිසා. ඒකෙන් මම උපමා කළේ ඔක්කොම පැත්තකින් දාන්න තමන් කර්මය වෙනස් කරගන්න මේ විපාකය වෙනස් වෙයි. දැන් මේ ඇහැ තියෙන්නේ රූප තියෙන්නේ චක්කු විඥානමයි මේවා එහෙමමයි තියෙන්න ඕනේ. තියෙන්නේ කියලා බලන් දෙපා. මොකද අපි බලන හැටියටයි අපිට පේන්නේ ලෝකය කියන එක වෙනස් වෙන්නේ. වෙනස් කරන්න පුළුවන් අපිට. මොකද මේ කර්මයට ආයතන ටික වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා දැපදුක් කියන්නේ මේ මට්ටමේ. ස්ථීරව මේ මට්ටමේ සැප විඳින්න පුළුවන් මේ මට්ටමේ දුක් විඳින්න පුළුවන් හැමෝටම ඉපදුන ඔක්කොට මේ මට්ටමේ දුක ඉපදුන ඔක්කොම මේ මට්ටමේ සැප කියලා මෙහෙම තියෙන නිත්‍ය භූමිය කියලා එකක් නැහැ කාම භූමිය. කෙනා කෙනාගේ ආයතන ටික ඕක ඔහොම භූමියක් ගැන අපිට කතා කරන්න වෙන්නේ සාස්ත්‍ර දෘෂ්ටියට තියලා. ඉපදුන ඔක්කොම සතර අපාය කියලා එකක් තියෙන ඉපදුන ඔක්කොම දුක් විඳිනවා දිව්‍ය ලෝක කියලා එකක් තියෙන ඉපදුන ඔක්කොම සපමිනවා කියලා ලෝකෝත්තර දර්ශනයකට ආවහම ස්වාමීනි මේ සාස්ත්‍ර දෘෂ්ටියත් අතහැරෙනවා. ලෝකෝත්තර දර්ශනයකදී ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් බඹයක් වුණ ශරීරයෙන්ම දැක යුතුයි. ඒ තන ලෝකයේද ඒ තන ලෝක සමුදයේද ඒ තන ලෝක නිරෝධයේද තමන් තුළින්ම දකින්න වෙනවා. ලෝකෝත්තර දර්ශනයකදී අපි දකින්න ඕනේ මනුෂ්‍ය ලෝකයේ කියන එකම අපේ ආයතන ටික. මේ විදිහේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඥාන. කාමාවචර කර්මය කළ නිසා රැස් කළ නිසා විපාකෝ චක්කු විඥානේ. ඔන්න මේ පේන මට්ටම දැන් ඇහැටත් මෙහෙම පේන්නේ. කාමාවචර කුසල කර්මය කළ නිසා රැස් කළ නිසා විපාකසෝත විඥානේ මේ මට්ටමට ඇහින්නේ. කියන මේ ටික තියෙනවා. දැන් අපිට පුළුවන් මේ විපාකය අපි දන්නවා සැබෑවට මෙහෙ තියෙනනේ මගේ කර්මයට අනුව ලැබෙන විපාකයක්. මෙහෙම පේන එක මගේ කර්මයට ලැබෙන එකක්. මං කියේ කර්මයේ ස්වභාවය තමයි ඒ විපාකය කියන්නේ ඒ විදිහට විපාක විඳින්න පුළුවන් විදිහට පෙන්නන්නේ. අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන හැම මම කිව්වේ කුණ්ඩදාන මහරහතන් වහන්සේ යන පිටිපස්සේ ගෑනු කෙනෙක් යනවා වගේ ඔක්කොටම පේන්නේ බලපු දෙයක්. මොකද ඒ කර්මයේ තියෙන ඒ විදිහට විපාක විඳින්න පුළුවන් විදිහට. මේ ආයතන ටික කර්මෙන් හැදෙන අවශ්‍යනික. ඒ වගේම සෝරේයේ සිටුවරය ගැන මම කිව්වේ මහා කත්යන මහරහතන් වහන්සේ ගැන අර විදිහට හිතුව විතරයි ස්ත්‍රියක් වුණා. ඒ විදිහ කර්මයක් කරපු ගමන් ආයතන ටික ඔක්කොම වෙනස් වුණා විපාක විඳින්න දුන්නා ඒ විදිහට. ඒ වගේ අපිට පුළුවන් නම් අපිට තියෙන්නේ මෙතනදී මේ හිතන මේ පේන දේ ඇත්ත කරගන්න නැතුව අපි දකින්න ඕනේ දෙයක් මේ කාමාවචර කර්ම කළ නිසා රැස් කළ නිසා ඒ කරපු කර්මයට විපාකයක් මෙහෙම පේන එක මේ රූප සතහන් මෙහෙම පේන එක තමන් කරගත්ත කර්මයට මේ ඇහැදුන් නිසා තමන්ට පේන එකක් නේ මෙහෙම මේ මිනිස්සු මේ සතහන් පේන එක රූප මෙහෙම පේන එක ශබ්ද ඇහෙන එක මේ තමන්ගේ විපාකයක් අර අර සතාම දකින්නකෝ මිනිස්යන්ට වතුර පෙනෙද්දී ලේ සැරව දකින්න ගලාගෙන වතුර ලේ සැරව ගැනම පෙනෙන ලේ සැරව ගඳම එන පෙරේතයා වගේ දකින්ද දැන් අපි අපේ කර්මය නිසා අපි කරගත කර්මය හැටියට මේ විදිහට පේන මේ කාම භූමියේ සමගාමි සමානෝ කර්ම නිසායි ඔක්කොටම මේ විදිහට පේන්නේ මේ එක මට්ටම. එතකොට එහෙම දැක්කොත් අපි මේ ස්ථීරව තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියන එක එන්නේ තමන්ගේ ලෝකය තමන්ගේ ජීවිතයේ ආයතනික ලෝකෙ කියන එකට එනවා. ඒ කියන්නේ අපිට තේන්නේ අපි කරගත්ත කර්මයට අනුව හැදුණු ටිකෙන් අපිට මෙහෙම හැටපේන්නේ. ඒත් එයා දන්නවා කර්මය වෙනස් වුණොත් මේ ලෝකෙ වෙනස් වෙනවා. කර්මය වෙනස් වුණොත් රූපාවචරස කම්මස කතත්ත උපචිතාත්තා විපාකං රූපාවචර මට්ටමේ ධ්‍යානයක් ලැබුවොත් මොකද වෙන්නේ? මේ ආයතන ටික ශනිකල හැදෙන මේ මට්ටමට. එදා ඉඳන් එයාට ඇහැට පේන්නේ රූපාවචර ප්‍රස්මෙන්ට පේන මට්ටම. කනට ඇහෙන්නේත් එහෙම. මේ ආයතන ටිකට දැනෙන ඔක්කොම රූපාවචර මට්ටම වුණොත් මේ කාමාවචර මට්ටමෙන් එයා මිදිලා. ආයතන ටිකම වෙනස් වෙන්න ඕනේ. දැන් කාමාවචර මට්ටමේ ආයතන තියාගෙන රූපාවචර මට්ටමේ කෙලෙසේකින් ඉන්න බෑ යාට. පුළුවන්ද එහෙම? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මට්ටමේ ඇහැ තියෙනවා, මේ මට්ටමේ රූපය තියෙනවා, මේ මට්ටමේ චක්කු විඤ්ඤාණය තියාගෙන රූපී බ්‍රහ්ම ලෝකෙට යන කර්ම විතරක් රැස් කරගන්නවා. කියලා එකක් පොළොව නැතුව කොහොමද වගා කරන්නේ? ඒ වගාව හිතවන්න පොළොව වෙනස් වෙන්න වෙනවා. දැන් අපිට කියමු මේ සීතල දේශගුණයේ හැදෙන දෙයක් මෙහෙ ගෙනල්ලා හිතුවට හරියන්නේ නැහැ. මේ හිතුවන දෙයක් සීතල පරිසරයේ හැදෙන්නේ නැහැ. ඒ වගේ භූමිය කාමවචරයි නම් අපිට ඇහැ රූප චක්කු විඥාන කාමවචරයි නම් කර්මයේ රූපවචර කරගන්න බෑ අපිට. මට කරන්න පුළුවන් දේ තමයි මම භූමිය හදාගන්නවා කාමවචර මේ රූපවචර කරගන්න. ඊට පස්සේ ඊයේ වාසය කරන්න පුළුවන් මට හැම වෙලෙම කර්මය කියලා කරන්නේ වෙන මොකුත් නෙමෙයි භූමිය වෙනස් කරගන්න එක කරන්න තියෙන්නේ. එතකොට මෙදී මම මතක් කරන්නේ අපිට පුළුවන් නම් මේ ඇහැ රූප චක්කු විඥාන කියලා පෙනෙන තැනම ඔය විපාකයේ ස්ථීරව තියෙනවා විපාකයේ ඇත්ත කරගන්නේ නැතුව ස්ථිරව තියනවා කියන මට්ටමට එන්නේ නැතුව ඇහැ රූප චක්කු විඥානය අත ඇරෙන විදිහට බලන්න පුළුවන් නම් එහෙම බලපු එකට විපාකයේ හැටියට ඒ මානසික මට්ටමක් අපිට ඇති වෙයි. ඇයි එහෙම බලන්නේ අපි? මේ ඇහැ කියලා එකක් තියෙනවනේ, රූප තියෙනවනේ ඒකාන්තයෙන් කියලා එහෙම තර්ක කරන්න එපා කියලා මං කියන්නේ. මොකද එහෙම තර්ක කරන්න පුළුවන් පරිසරයක් නෙමෙයි කෙනා කෙනාගේ කර්මයයි මේ විපාකය හදන්නේ. අපිට පුළුවන් නම් ලෝකෝත්තර කර්මයක් ඇහැ අහු නොවන විදිහට, රූපය අහු නොවන විදිහට, චක්කු විඤ්ඤාණය අහු නොවන විදිහට හිතන්න අපිට පුළුවන් නම් ඒ හිතුව ඒකේ විපාකයේ ඇහැ හමු නොවන, රූපය හමු නොවන, චක්කු විඤ්ඤාණය හමු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් වටපිටාව කම්බයි. ඒකයි මම අර කියන්නේ පෙනෙන දේ තියෙන දේ පේනවා නෙමෙයි, පෙනෙන දේ තියෙනවා නෙමෙයි කියලා අපි මෙහෙම බැලුවොත් අපි එහෙම බලපු එකේ විපාකයක් අපිට උපදිනවා. අද අපේ විපාකයේ තමයි මේ තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියන මට්ටම. ඒ නිසා තියෙන දේම පෙනෙන, පේන දේම තියෙනවා කියන මට්ටමේ හිතන අපිට අද විපාකයේ මේ මට්ටම කාමාවචර. අපිට පුළුවන් නම් ඔක අනිත් පැත්තට බලන්න. අනිත් පැත්තට කියන්නේ මේ පෙනෙන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි කියලා බලන්න පුළුවන්. විපාකය අනිත් පැත්තට යනවා. මේකට තර්ක කරන්න එපා. මම කියන්නේ එහෙම දේවල් නැහැ කියලා මේ නුවණින් බලන්න බැලුවොත් වෙන්නේ නැද්ද එහෙම? අපි රතුපාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් රතුපාටට පේනවනේ. ඒ වගේ එදා ඉඳන් එයා ඇහැට පේන්නෙත් මෙහෙමනම්, කනට ඇහෙන්නෙත් මෙහෙමනම්, එයාගේ ආයතන ටිකේම ලැබෙන අත්දැකීම එහෙමනම්. එයා සැප දුක් විඳින්නේ එහෙමද? රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකයා දකින හැම දෙයකම, ලෝකයා විඳින හැම දෙයකම යථා ස්වභාවයේ දකින මට්ටමේ, ඒක නොයැලෙන මට්ටමේ විපාකයක් විඳිනවා මිසක ඒ ඇහැ රූප චක්කු විඥානේ ඇතුළේ විපාකයක් විඳින්නේ නැහැ. ඒකට හේතුව තමයි මම අර කිව්වේ, දැන් අපිට පෙනෙනවා කියනකොට මම කිව්වේ හැම වෙලාවෙම පෙනෙන දේ ඉපිද නිරුද්ධ වෙන මට්ටමට බලන්න. ඒකෙන් කර්ම රැස් වෙන නිමිති අර මනෝවිඥාන මට්ටමට පෙනෙන දේ අරගෙන යන්න ඉඩ තියන්නේ නැතුව බලනවා නම් මෙන්න මේක තමයි අපිට ගැලවෙන්න තියෙන එකම ක්‍රමය. ඒක තමයි අර කියන්නේ දැන් වැලි කැට ටිකක් තියෙන තැනක වැලි කන්දක් වගේ අපිට පේනවා, වැලි ගොඩක් වගේ අපිට පේනවා. අපිට වැලි ගොඩක් වගේ පෙවුනට අපිට පේන දේ එතන තියෙනවා නෙමෙයි. එතන තියෙන්නේ වැලි කැට. වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා. එතකොට එහෙම දැන් මෙච්චර කල් අපි බැලුවේ වැලි ගොඩක් තියෙනවා, වැලි ගොඩක් තියෙන නිසා වැලි ගොඩක් පේනවා කියලා. එහෙම බලපු අපිට විපාකයේ කොහොමද ලැබුණේ? ඇහෙන් බැලුවත් වැලි ගොඩක්, අතින් ඇල්ලුවොත් ඇල්ලුවත් වැලි ගොඩක්, කාමේ හිතුවත් වැලි ගොඩක්, ගඳ සුවඳක් ආවම මේ වැලි ගොඩ නිසායි. කිය ආයතන හයෙම සැප දුක් විඳ අපි වැලි ගොඩන්නේ. දැන් අපි දැක්කොත් වැලි කැට එතන තියෙන වැලි ගොඩ පේන්නේ හිතට. ඇයි හොඳට තම නුවන්ුත් බලනවා වැලි ගොඩ එකක් කියලා අපිට පේනවා නම් මේ පේන වැලි ගොඩ අයිති මොන වැලි කැට වලට? මොන විමසල විමසල බැලුවොත් හොඳට බලනොත් වැලි කැට ටිකක් නම් තියෙන වැලි ගොඩක් කියලා එකක් නැහැ. දැන් ඉස්සෙල්ල වැලි ගොඩකින් විඳපු එක සැප දුකක්වත් අපිට විඳින්න පුළුවන්ද එතකොට? දැන් ඉස්සෙල්ල තියෙන්නේ වැලි ගොඩක්, ඇහෙන් බැලුවෙත් තියෙන වැලි ගොඩක්, ඇල්ලුවේ තියෙන වැලි ගොඩක්, ගඳ සුවඳ විඳින්නෙත් වැලි ගොඩක්. අල්ලන අල්ලන ටිකේ අපිට වැලි ගොඩකින් නිවිපාතාවේ. දැන් අපි දැක්කොත් වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා, බාහිර තියෙන වැලි කැට හිතට පේන වැලි ගොඩක් කියලා. අන්න දැන් අපි ඉස්සෙල්ලා පෙවුණු මට්ටමේ මොකද වෙන්නේ? මිදිලා. ඒ මට්ටමෙන් ආපු සැප දුක් විඳින්නේ නැහැනේ. ඒ වගේ අද අපිට මේ තියෙන දේ පේන්නේ කියලා අපිට දකින්න පුළුවන්. දකින්නවනේ. මෙහෙම පෙවෙනවට මෙතන තියෙන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම තියෙන තැනක පේන්නේ මනසට නේද කියලා. හැබැයි මේ පේන දේ මනසයි කියන්නේ නිකම් බෑ. හේතු තියෙනවා. එයා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා පේන උපාදාය රූපය වර්ණ සතහන කියන එක ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එතන මේ වර්ණ සතහන කියලා ලෝකයා කියන මට්ටම පිනින්නේ අපිට නේද? මේ අපේ විපාකයක් නේද? ඈ කියලා අපි දැන දැක්කොත් අපි දන්නවා ධාතුව නිසා මෙහෙම පෙවුනට පේන දේ තියෙනව නෙමෙයි කියලා අපි දන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ පේන දේ තියෙනවා කියලා සැප දුක් විඳු මොහොතේ අපි මිදෙනවා. අර නිදුගේ කතාව මම කියන්නේ තිරසංගත සතාට වතුර කියන එක ඇත්ත වෙලා නම් එයාට ඇහෙන් බැලුවත් වතුර නම් පේන්නේ, කනෙන් ඇහුවත් වතුරක ශබ්දයක් නම් ඇහෙන්නේ, ගඳ සුවඳ දැම්මත් වතුරක ගඳ සුවඳක් නම් දැනෙන්නේ, රස විඳත් වතුරක රසක් නම් විඳින්නේ. ඒ කියන්නේ මිරිඟු නිසා ජලය වගේ පේන්නේ. පේන දේ පේන වතුර ඈත තියෙනවා. හුලඟක් හැමෝත් ඒක ගඳ සුවඳක් ආවොත් ඒ වතුර තියෙන දිහෙන් තමයි මේ ගඳ සුවඳ එන්නේ. වතුරෙන් තමයි මේ ගඳ සුවඳ එන්නේ කියලා. එතකොට රසත් දැන් මේ වතුරේ තියෙන රස තමයි කියලා හිතයි. ඈ එතකොට මේ විදිහට ආයතන ටිකම ගැට ගන්න අර නිමිත්තට. මේ ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුව තේින්නේ මනසට නේද කියලා අපි දැක්කම අරයගේ මැත්තේ මිදෙනවා. අන්න ඒ වගේ මම මෙතෙන්දී මතක් කරනදී ආයතන ටික තමයි අපිට තියෙන භූමිය අපේ. මේ භූමිය වෙනස් කරගන්න පුළුවන් අපිට තියෙන කර්මය මත, හිතන එක මත. ඇහැට පේන මේ මට්ටම අපිට ඇත්ත වෙලා මේ මට්ටමටම නම් හිතන්නේ. මේ මට්ටමට නම් කර්ම මට ආපහු විපාක මේ මට්ටමම. මේ තේන මට්ටම වෙනස් වුණොත් මේ පේන මට්ටමට වඩා සියුම් මට්ටමක් දැක්කොත් අපේ ආයතන ටික වෙනස් වෙයි. එදාට අපිට පේන්නේ ඇහෙන්නේ එහෙම. ඔන්න අපිට රූපවචර භූමිය කියන එතකොට. දැන් මේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ බාහිර භූමිය. දැන් ලෝකෝත්තර දර්ශනයේදී අපි දන්නවා දැන් මේ ඇහැට පෙනෙන නාසයෙන් දිවට රස මේ ආයතන දැනෙන ස්වභාවයෙන් අපිට විපාක ටික ලෝකේ. ඔන්න දැන් මේ අපේ විපාක ටික. අපි අරූපාවචර ධ්‍යාන මට්ටමක් ලැබුවොත් මේ ආයතන ටික වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ මේ ඇහැට ඔබෙන් මේ ඇහැට පෙනෙන දේද විනිවිද දකින්න පුළුවන් එදාට ඒ ධ්‍යාන මට්ටමේ ඇහැට. මේ ඇහැට වඩා වටින ඇහැක් කියලා කිව්වේද? එතකොට මේ කනට ඇහෙන දේට වඩා සිං ශබ්ද අහන්න පුළුවන් කනක් ඒ. ඔන්න යාට කර්ම වෙනස් කළොත් වෙන්නේ මොකද්ද? වෙන විපාකයක් උපදිනවා. ඔන්න දැන් ඒ විපාක ටික බලන්න භවය උපන්නා කියන්නේ. තමන්ගේ ආයතන ටිකටම නෙමෙයිද හදාගත්තේ භවය හදාගන්න තියෙන්නේ. දැන් තමන්ගේ ආයතන ටිකමයි දැන් භවය ලෝකේ ඉපදිලා. ආයතනනම් පටිලාභ, කන්දානම් පාතු භව. ආයතනනම් පටිලාභ කියපු ටික මේ ලෝකෙ ඉපදීම, ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යනිකායවන් වල ඉපදීමක් තියෙනවා. දැන් ඔන්න අපි කිව්ව අර විදිහට යම් කිසි කර්මයක් කරලා ඇහෙන් දකින්න ටිකක් දැකීම වෙනස් වෙනත් මනුස්ස මට්ටම වෙනස් වෙලා තේන්නේ ලේ වගේ දැනෙන්නේ චර වගේ වුණොත් ඔන්න කන්දාන පාතු බව ආයතනන පටිලාව ඔන්න පෙරේත මට්ටම ඉපදිනා. දැන් ඉතින් මේ මට්ටම විපාක විඳින්න වෙන්නේ. ඈ දැන් මේ මට්ටම ආයතන ටික වෙනස් වෙලා හින්ද දැන් මේ මිනිස්සෙක් උලා ආයි කර්ම කළු. අපි කර්මයක් කළා කියලා කියන්නේ මොකද්ද? ඒ කර්මයේ විපාක මේ කර්මජ රූප වෙනස් වෙනවා. මේ ඇහැ වෙනස් වෙනවා, රූප වෙනස් වෙනවා, චක්කු විඥාන වෙනස් වෙනවා. ඔන්න එතකොට විපාක වෙනස්. ඔන්න භවය වෙනස් කරගන්න. ඔන්න රූපාවචර. එතනත් අපිට කර්ම වෙනස් කරුත් ඒ ආයතන ටික වෙනස් වෙනවා. අරූපාවචර කරගන්න. ඒ වගේ රහතන් වහන්සේ කියලා කියන්නේ මේ කර්ම ආයතන ටික වෙනස් කරගන්න. එයාට තියෙන්නේ මන ආයතනයි ධම්ම ආයතනයි විතරයි. ඒ කියන්නේ මේ හිතත් එක්කම උපදින ධර්ම, හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින් නම් ජීවත් වෙන්නේ. මෙයාට අන්තිමට විපාකය හැදිට හම්බ වෙන්නේ ඇහෙන් දැක්ක ඇහත් එක්කම එකටම උපදිනු ධර්මයක් පෙනිලා පේනවත් එක්ක මේ සිද්ධිය නිරුද්ධ වෙනවා කියන තනියම ජීවත් වෙලා එකක් තමයි වෙන්නේ යාට. ශුන්‍යතාවයක් ශුන්‍යත දර්ශනයක් ඉබේම එළබෙතින්. අපිටනේ අද මෙහෙම පෙනෙද්දි තව දේවල් තියෙන්නේ. දැන් ලෝකෝත්තර දර්ශනයේදී පේනවා කියන සිද්ධියට පෙර පේන දෙයක් තිබුණෙත් නැහැ. පේනවා කියන සිද්ධියට පස්සේ පේන දෙයක් ඉතුරු වෙන්නේත් නැහැ. පේනවා කියන සිද්ධාන්තයට යමක් හේතු වෙනවා නම් හේතු නිසා පේනවා කියන සිද්ධියකුත් වෙනවා. ඒ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනවලු පෙන්න බව නිරුද්ධ වෙනවා. එතකොට අහන්න පෙර සද්දයක් තිබුණත් නෙමෙයි, ඇහුණෙන් පස්සේ සද්දයක් තියෙනවත් නෙමෙයි, ඇහෙනවා කියන ධර්මතාවයේ සිද්ධ වෙන්න යම් ප්‍රත්‍ය ටිකක් තියෙනවා නම් ඒ ප්‍රත්‍ය වෙලා ඇහෙනවා කියන සිද්ධියදී ඒ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට ඒ ටික නිරුද්ධ වෙනවා. එතකොට අහපු දේ ගැන කිනුණු දේ ගැන හිතනවා කියලා එකක් නැහැ. අහපු දේ ගැන හිතනවා නම් අහපු දේ ගැන හිතනවා කියලා කරන්නේ මේකයි කියන නෝන තියෙනවා. අහපු දේ ගැන හිතනවා කියලා දැන් මේ මනෝමින් නේද මේ කරන්නේ කියන කාරණාවට නෝන. අපි තමයි අහපු දේ ඇති බවට හිතන්නේ. දැකපු දේ ඇති බවට හිතන්නේ. දැකපු දේ නිරුද්ධ වෙලා නම්, ඡය වෙලා නම්, වැය වෙලා නම්, අතීතයට ගිහිල්ලා නම් දැක්ක නමුත් දැකපු දේ නිරුද්ධයි ක්ෂයයි වැයයි කියන තැනක නුවණ තියාගෙන සිහි කරන්නේ නැහැ නේ අපි. එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම අතීතයේ නිරුද්ධ වෙලා නම් සිහි කරන එක වර්තමානයි මනෝයි කියන එකට එනවා. නමුත් අපිට එහෙම නැ ඉන්න කෙනෙක් විදිහකටම සිහි කරන්නේ අපි. එතකොට කෙනෙකුට ඒ ආයතන නිසා උපන්න ධර්මෝ ඒ ආයතන සත්‍යෙන් නිරුද්ධ වෙයින ආයතනයකින් තව ආයතනයකට ගැට නොගසයින මෙන්න මෙයා තනියම ජීවත් වෙනවා. දැන් ලෝකේ ස්වභාවය තමයි ඒ කියන්නේ විපාක මට්ටම චක් ඇහැ රූප චක් විඥාන කියන එක. ජවම් මට්ටම යනකොට ආයෙත් ඇහැ හෝ අහුවෙලා නම් රූපය හෝ අහුවෙලා නම් චක්කු විඥානය හෝ අහුවෙලා නම් චක්කු සම්පත්‍ය හරි අහුවෙලා නම් දැන් මේ ඉන්නේ අල්ලගෙන තව එකක්. අනාථපිණ්ඩකෝ වාද සූත්‍රයේ දියෝතික කියන්නේ ගැහැවි ඔබගේ විඥානයේට ඇහැ නිශ්චය නොවේවා, රූපය නිශ්චය නොවේවා, චක්කු විඥානය නිශ්චය නොවේවා, චක්කු සම්පත්‍ය නිශ්චය නොවේවා, චක්කු සම්පත්‍යෙන් උපදීන යම් වේදිති සුව දුක්ඛ නදුක්මස හේද නිශ්චය නොවේවා කියලා. ඒ කියන්නේ අපිට ඇහැ රූප චක්කු විඥාන තිබු ජවම් මට්ටමට එනකොට අපි දැනගන්නේ ආපහු රූප මේ ඇහැ මේ සිතෙන් කියලා මනෝවිඤ්ඤාණේ නැමිලා තියෙන නිරුද්දේච්ච ධර්මයන් ඇති බවට අල්ල ගන්නයි.
ඒක කියලා මාර්ගය පෙන්නන්නේ
නැහැ. ඉතින් මාර්ගය පෙන්නනවා. මොකද ඉතින් නිස්සිය නොවන විදිහට ඉන්න කියන එකයි කියන්නේ. ඒක නෙවෙයි.
ඒවා ඉන්නේ කියන්නේ.
අපි නොදන්නා වුණාට ක්‍රමේ තමයි කෙටියෙන් කියලා දෙනවා. මොකද නිස්සිය නොවින්. ඒ කියන්නේ දකින දේ දැකීමෙන් ඉවරයි කියලා දන්නවනම් ඉස්සිය වෙන්නේ නැහැ. ඇහෙන දේ ඇහිමින් ඉවරයි කියලා දන්නවනම් ඉස්සිය වෙන්නේ. මාර්ගය කියලා තියෙනවා අපිට මාර්ගය තේරෙන්න කවෙකදී කියන ක්‍රමේ තියෙන කියන්නේ වෙනමකුත් නෙමෙයි. අපි නිකමට කියමු මනෝ විඥානය කියන තැන ගන්නකො දැකපුවා, අහපුවා, ගඳ සුවඳ ලැබපුවා, රස විඳපුවා, හිතෙන් සිහි කරපුවා ඇසුරු කරන්න එපා කියන ඒවට එකක්වත් ඇසුරු කරන්න එපා කියනවා කියලා කියන්නේ මෙහෙම මේ දැකපු දෙයි කියන අදහසින් ගන්න එපා. සිහි කරන්න බැරි නෑ. සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කියන සිද්ධියත් සිහි වෙනවා යාට. සිහි කරනවා කියන සිද්ධියත් සිහි කරන්න පුළුවන්. හැම වෙලාවෙම මේ බද්ධේ කරත් ඒ කරත් කියන්නේ එකලහවේ යලුණු බවකින් ඉන්නවා කියලා කියන්නේ. එකලහවේ යලුණු බවකින් ඉන්නවා කියලා කියන්නේ මේ විඥාණයට තව ස්කන්ධයක් හසු නොවුණු. අපි මෙහෙම කිව්වොත් දැන් මේ එක පුද්ගලයෙක් කියලා ගන්නකො මෙයා වටේට තියෙන බඩු මුට්ටු ගොඩාක් කියලා කියනවා. මේ බඩු මුට්ටු කොමු ජරා මරණ ධර්ම මේ එකක්වත් අල්ලන්න එහෙම එපා. මේ ඉන්න කෙනාට කියන්නේ. ඒ හින්දා එයා මොකද කරන්නේ මේක ගන්න අතද ගැරලා බලනවා එක ජරා මරණ ධර්ම. කැඩෙන දෙයක්. මේක ගන්න බලනවා එකක් කැඩෙන දෙයක්. ඈ දෙන අවවාදෙ තමයි යමක් කැඩෙන බෙදෙන සුළුද ඒවා එකක්වත් ගන්න එපා. යමක් නොකැඩෙනව නම් ඒක ගන්න. දැන් අත දාලා බලන ගානේ කැසට් එකකට දැම්ම එකක් කවදා හරි කරනවා. බෙච්චිට ගැල්ලුව එකක් කරනවා. පාපු සැල්ලුව එකක් කරනවා. නුවන්ෙන් පිරික්සලා බලන මෙයාට අතට අහුවෙන්ද අල්ලන්න මුකුත්ද ඔක්කොම කැඩෙනවා. ඒ හින්දා අල්ලන්නේ නැතුයි. එතකොට මොකද වෙනදට උනේ මේ ඉන්න ටික අතහරිනකොට මොකක් හරි අල්ලගෙන හිටියොත් මේ ටික අතහරිනකොට අල්ලගත්ත එකේ ජීවත් වෙනවා. දැන් ඉන්නවා එකක්වත් අල්ලන්නේ නැතුව ඉන්නකොට ඉන්න ටිකත් අතහැරෙනවා අල්ලගෙනත් නැති නිසා නැති වෙලා යනවා. අපි අර උඩින් අත්තක් අල්ලගෙන ඉන්නවා. ඉන්නකොට හිටගෙන ඉන්න අත්ත කපනවා. අත්ත කපනකොට අපි උඩාත්තේ අල්ලගෙන ඉන්න හින්දා ඒක එළිලා ඉන්නේ. දැන් අපි දැන් රහත් වෙනවා කියලා ඔය මේ දහමේ කියන්නේ මොකද්ද? අත්තේ ඉන්නව එකම අත්ත ගහක අත්තක ඉන්නව එකම අත්තක්වත් අල්ලන්න නැතුව ඉන්නවා දැන්. අත්ත කපනකොට ඒකත් එක්කම වැටෙනවා මිසක ඒකක්වත් අල්ලන්නේ නැහැනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි හැම රූපෙම දුකයි. හැම වේදනාවම දුකයි. හැම සංඥාවම දුකයි. හැම සංකාරෙම දුකයි. හැම විඥානෙම දුකයි. කියලා මේ කියන්නේ හිතගෙන ඉන්න ටිකටත් එක්ක නෙමෙයි. මේ ස්කන්ධ පංචකය තියෙන කෙනාට කියනවා තව රූපයක් අල්ලන්න එපා. දැන් එහෙම ඉන්න කෙනාට කියනවා මේ හැම දෙයක්ම ජරා මරණ කිව්වා වගේ. ඒ කියන්නේ එතකොට එයාට වෙනවා තේන දේ තේනීම විතරයි. අහන දේ ඇහිම විතරයි. ඒක කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ පිනෙනවා කියන දේ දන්න මට්ටමට එනකොට පිනෙනවා කියන සිද්ධිය දැනගන්න. දැන් අපි මෙච්චර කල් වුණේ පිනෙන දේ දැනගන්නවා කියන්නේ පුද්ගලයේ කෙනෙක් දෙයක් ඇටියටනේ. පිනෙන දේ දැනගන්න මට්ටමට එනකොට පිනෙනවා කියන සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියලා දැනගන්න. පිනෙන දේ ඇත්ත කරගන්න එපා කියන එක කියන්නේ. මාර්ගයට කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කියමු වෙනදට වැලි කැටි ටිකක් තියෙනකොට වැලි ගොඩක් වගේ පේනකොට අපි දැනගන්න මට්ටමට එනකොට වැලි ගොඩක් තියෙන්නේ කියලා ඉන්නේ දැනගත්තේ. දැන් අපි දැනගන්නේ මොකද්ද? ඇත් වැලි කැටි ටිකක් තියෙන තැනක මෙහෙම වැලි ගොඩක් වගේ පේනුණා නේද? පේනනවා කියලා සිද්ධිය සිද්ධ වෙච්ච සිද්ධිය බලනවා. ඇත්තටම වැලි කැටි ටිකක් තියෙන තැනක මෙහෙම ඡායාවක් පෙනෙන එකයි සිද්ධිය. ඔය චක්කු විඥාන මට්ටමේ සිද්ධිය. වෙනදට උනේ ශවම් මට්ටමට එනකොට වැලි ගොඩක් තියෙනවා කියලා දැනගත්තා. පෙනෙන එක දැනගත්තා. පෙනෙන එක ඇති බවට දැනගත්තා. පෙනෙන දෙයට අනුව දැනගත්තා. දැන් අපි කරන්නේ පෙනෙනවා කියන සිද්ධිය දකිනවා. ඒ කියන්නේ වැලි කැට ටිකක් දෙන්නක වැලි ගොඩක් වගේ පෙවුනා කියල වෙච්ච සිද්ධිය ඒ විදිහට දකින්න එකයි කරන්නේ. මේ විදිහට කරනකොට යම් දවසක් තියෙනවා රූපය කියලා හම්බ වෙන්නේ නැතුව මෙහෙම බලපුවාම බලපු එකේ විපාකය ඇටියට මේ ආයතන ටික මොන මොන විදිහට එකතු වෙලා හැදිලා කරලා ස්කන්ධය පැවැත්ම වුණත් එයා සැප දුක් විඳින්නේ මේ විදිහටයි කියන තැනක සිද්ධියක් වෙනවා. එයාට තේරෙන්නේ එයා හිතපු විදිහටයි. අපි කියමු පේන දේ තියෙනවා නෙමෙයි අවස්ථාවට මේ ධාතුව නිසායි පෙනෙන්නේ කියලා බැලුවොත් මෙයාට ඒ බලපු එකේ විපාකයක් හැටියට මේ පේන දේ අටගල නිරුද්ධ වෙනවා කියන තැනින් එයාට විපාකයක් වෙනවා. පේන දේ ස්ථාවර වෙන්නේ නැහැ. මෙතෙන්දී අවධාරණයෙන් මතක් කරන දේ තමයි විපාකයේ කියනකොට අපි කෙනා කෙනාගේ ස්කන්ධ ටික භූමිය වෙලා කෙනා කෙනාගේ කර්මයට අනුව මේ මැවිලා තියෙන සිද්ධියක් මෙහෙම විපාකයක් කියන එක හම්බ වෙනවා මිසක වෙනස් කරන්න බැරි ස්ථීර වූ ධාතුව කියලා එකක් හැදිලා ඒකේ ලැබෙන විපාකයක් තියෙනවා කියන එකකින් ඉන්න එපා. එහෙම හිතුවොත් තමයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ඇයි වර්ණ රූපය කියලා එකක් තියෙනවම යැයි කියලා එකක් තියෙනවම යැයි මේවා නැත්තේ කියලා අපි හැප්පෙන්නේ අපි විපාක වින්දත් නැතත් මෙහෙම එකක් තියෙනවා කියන තැනක අදහස් තිබුණා. නමුත් කෙනා කෙනාගේ ස්කන්ධයෝම කෙනා කෙනාගේ පැවැත්මම භූමිය කොට කෙනා කෙනාගේ පැවැත්මම කෙනා කෙනාගේ විපාකයේ කොට දකින්න. එතකොට අපි දන්නවා අපි යම් ආකාරයකට කර්ම කළොත් ඒ ආකාරයට අපිට ඉන්නින්ද වෙනවා. නැතුව දැන් අපි කියමුකෝ මම කරපු කර්මයක අනිත් අයකට විපාක වෙන්නේ නැන්නේ ඒක අසාධාරණ සිද්ධියක් වෙනවා. යම් යම් ආකාරයකට මම කර්ම කරයිද ඒ ආකාරයටම මට විපාක වෙන්න වෙන්නේ. ඈ එතකොට අර පෙන්වන්නේ මේ යම් කර්මයක් කුසලෝ අකුසල වෙයි නම් ඒක තමන්ම විපාක වෙන්න වෙනවා. කර්ම උප්පත්ති කොට නෑදෑකට පිට කොට පිළිසරණ කොට ඉන්නේ කියලා බලන්න කියලා කවිද්දට කම්මසකෝන් කම්මදාය අදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිකරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස දායද භවිෂාමි. එතකොට එහෙම දායද කරගෙන පවතින අපිට මට දැන් පුළුවන් නම් රූපවචර මට්ටමේ කර්මයක් කරගන්න අනිත් අය කොච්චර මේ මට්ටමේ විපාක වින්දත් මගේ විපාකෙට අගල වෙනස වෙනවා. මට පුළුවන් එදා ඉඳලා කාමවචර මට්ටමේ විපාක ඇතරලා රූපවචර මට්ටමේ විපාකේ ජීවත් වෙනවා. ආයේ තව දුරටත් මම කාමවචර මට්ටමේම ඉන්නව නෙමෙයි. කාමවචර හැම වෙලාවෙම කාලිකයි. රූපවචර අරූපවචර අපරියාපන්න අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ ආනන්තර කියලා. මේ මාර්ගෙන අනුතුරු විපාක දෙනවා. දැන් ධ්‍යානයක් වඩන්න පුළුවන් නම් ධ්‍යානය වඩලා ඉවර වෙනකොට මේ මට්ටමේ විපාකයක් ලැබෙනවා මිසක ආයේ එතනින් පස්සේ තමයි ලෝකෝත් මේ රූපාවචර මට්ටමේ විපාකයක් ලැබෙන්නේ කියලා එකක් නැහැ. ධ්‍යානයක් වැඩුවොත් ධ්‍යාන රූපාවචර මට්ටමේ විපාක සිත් පහළ වෙන්නේ නැති වෙයි. පහළ වෙයි. ධ්‍යානයේ උපන්න බවම විපාකයි. එතකොට ඔකර බලන්න මොන් ධම්මසංගණි. තස්සේ රූපාවචරස කම්මස කතත්තා උපචිතත්තා විපාකං. ඒම රූපාවචර කර්මය කළ නිසා වැඩු නිසා කළ නිසා රැස් කළ නිසා මේ විපාකයි. හරි ඒකේ මට කියන්න උනේ කාලික සහ අකාලික කියලා. කාමයේ කාමාවචරේ කාලිකයි. මොකද කාමාවචරේ කාලිකයි කියලා කියන්නේ ආනන්තරිය අකුසලයක් අපි කළොත් කරලා ඉවරනකොටම අපාය යන්නේ. දානයක් දෙනවා දිව්‍ය ලෝක යන්නේ. දාන දීලා ඉවර වෙච්ච ගමන් දිව්‍ය ලෝක යන්නේ. ඒවට කාලයක් තියෙනවා. ඒ විපාකෙට කාලයක් තියෙනවා. පිළි දෝපු හැටි මිදෙන්නේ නැහැ. ඒ හින්දා ඒවට කියන කාලිකයි කියලා. නමුත් ලෝකෝත්තර ධර්මයේ එහෙම නැහැ. අකාලිකයි. අකාලිකයි කියලා කියන්නේ දැන් පුළුවන් නම් මේ මාර්ගය වඩන්න. දැන් පුළුවන් නම් මෙබඳු විදිය කර්මයක් කරන්න. කළ ඉවර වෙනකොට මේ විදි විපාකේ. ආය දැන් ඒකට මරණයෙන් පස්සේ මේකට විපාක ලෝකෝත්තර විපාක විඳින්නේ කියලා එකක් නැහැ. කර්මයේ මාර්ගයට අනතුරුව ඵලයේ උපදින්න එක්කෙන මාත්‍රයකට කල් ගත වෙන්නේ නැහැ කියලා කිවි. ඵලය කියලා කිව්වෙ මොකද? විපාකයි. මාර්ගය කියලා කිව්වේ හේතු. හේතුවට අනතුරුව ඵලයේ උපදින්න ආය කාලයක් ගත වෙන්නේ නැහැ මේකේ. එහෙම කියන්න උනේ මොකද? හේතුවට අනතුරු ඵලයේ උපදින්න කාලයක් ගත වෙන ඒවා තියෙන නිසා. කාමවචර කුසල වගේ දේවල් ගත්තාම ඒව හේතු. හේතු රැස් කරුවට ඒකට ඵලයේ උපදින්න කාලයක් යනවා. නමුත් මේකෙදි එහෙම නැහැ. ඵලය හේතුව එක්කල ඉවර වෙනකොට ඵලය ලැබෙන නිසා. ඒ නිසා අපිට භවනා කරනවා කියලා නිවන් දකින්නවා කියලා රඳ තියෙන වෙන මොකුත් නෙමෙයි. මේ ආයතන ටික වෙනස් කරගන්න පුළුවන් නම් මෙහෙම මේ ආයතන ටික මේ ඇහැ මේ රූප මේ චක්කු විඤ්ඤාණ මේ මට්ටම ඇත්ත වෙලා මේ මට්ටම මෙහෙමම වෙලා මේකෙන් මිදෙනවා කියලා එකක් නැහැ. මිදීම කියලා කියන්නේ මේ මට්ටම වෙනස් වීමම. අපි මේකෙන් කාමයෙන් මිදුණා කියලා කියන්නේ මේ ආයතන මට්ටම වෙනස් වීම. ලෝකෙ වෙනස් වුණා කියලා කියන්නේ ලෝකයේ තුල තියෙන ආයතනයන්ගේ මිදීම. ඒ ටිකෙන් මිදෙනවා කියලා කිව්වෙ වෙන මට්ටමකට උඩපදිලා. එතකොට පැවැත්ම වෙන මට්ටමක් වෙනවා. ජීවත් වෙන්න ඒ කියන්නේ භූමියක් තියෙන්නට ඉන්න. එක මට්ටමකින් මිදෙන්න නම් තව ඉන්න තැනක් තියෙන්නට. ඒක කාම භූමියෙන් මිදුනොත් ඉන්න වෙනවා රූප භූමිය. ඒකෙන් මිදුනොත් ඉන්න වෙනවා අරූප භූමිය. මේ භූමි තුනෙන්ම මිදුනොත් ඒකට හිඟ තමයි යට භූමිය ඇත්තනෙවි. එතෙන්ට භූමිය අපරියපන්න භූමිය නැත්නම් ඉතින් ඒ නිදීම සහේතුක වෙන්නේ නැහෙනේ. ඇයි? කාමාවචර රූපාවචර අරූපාවචර තුන් භූමියෙම නිදිලා ඉන්නේ කොහෙද ඒක? ආදිද? වැඩකටයුතු කරන්නේ කොහොමද භූමියක් නැතුව? යන්නේ ඉන්නේ කොහොමද? ඒ නිසායි අපරියපන්න භූමිය කියලා එකක් තියෙන්නේ. භූමිය වෙනස් කරන ඒ භූමිය ඉපදුනහම ඒ මට්ටමේ භූමිය ඉපදීමයි මේ භූමියේ මිදීමයි එකට වෙන්නේ. මේ භූමියේ මිදෙන්න බැලුවහම කලකිරලා මිදෙන කොටයි මේ භූමිය උපදින්නේ. ඒ හින්දා හැම වෙලාවෙම අපිට තියෙන්නේ භූමිය වෙනස් කරගන්න. මේ කර්මය කියලා කියන්නේ ඒක, භවනා කරනවා කියලා කියන්නේ ඒක. ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, අසුබයි, අසාරයි කියලා බලනවා කියන්නේ මේ විපාක වෙනස් වෙන විදියට. ඔකේ තියෙනවා ඉතින් අහන්න පුළුවන් මොන ප්‍රශ්නද?